නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි. ඉතින් අදත් අපි මේ විදිහට ඉරිදා දවසක එකතු වෙලා ඉන්නවා. එකතු වෙලා ඉන්නේ අර කලින් සඳහන් කරපු විදිහට ඒ කමඨහන් ආධුනික පිරිසකට කමඨහන් දෙන, එහෙම නැත්නම් ඒ උපදෙස් ලබා දෙන වැඩසටහනක් සඳහා. ඉතින් ඒ සඳහා මේ එකතු වෙච්ච වෙලාවේ අපි මුලින්ම ධර්ම දේශනාවක් විදිහට යම්කිසි විනාඩි කීපයක් යම්කිසි පැහැදිලි කිරීමක් යම්කිසි දේශනාවක් කළා. එතනින් එහාට තමයි ඒ ප්‍රශ්නවලට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගිය සතියේ නවත්තපු තැනින් තමයි අද පටන් ගන්න වෙන්නේ. ගිය සතියේ මොකද මම භාගයක් දුර අරන් ගිහිල්ලා මගින් නවත්තලා ඊළඟ සතියේ කරමු ඉතුරු ටික කියලා නවත්තපු තැනින් තමයි අද පටන් ගන්න තියෙන්නේ. ඉතින් මුලින්ම මතක් කරගත්තොත් ගිය සතියේ කොහොමද අපි මේ වැඩේට බැස්සේ, කොහොමද මේක පටන් ගත්තේ කියලා අපි කිව්වා මේ නිස්සාරණ වනය ගැන. මේ ගම හරහා එනකොට ගම ඉවර වෙලා ඒ වෙලක් හම්බ වෙනවා. වෙල ඉවර වෙලා මෙන්න මේ විදිහට මේ කැලෑව පටන් ගන්න. ඒ කැලෑව අයිනේ තමයි මේ ආරන්නේ තියෙන්නේ. ඉතින් ආරන්නේ අපි පිරිසක් ඉන්නවා. ඊළඟට ඒ ආරන්නේ හරහා කැලේ හරහා මීටර් 100ක් හමාරක් ඇවිදගෙන ගියොත්, එහෙම නැත්නම් අර 12 හරහා පහලට ගියොත් ඔන්න අපිට ගම් ගෙවල් හම්බ වෙනවා කියලා අපි කිව්වා. ඊළඟට ඒ 12 හරහා ගියොත් ඒ ගමේ මිනිස්සු රෙදි හොදනවා නානවා හම්බ වෙනවා කියලා අපි කිව්වා. ඉතින් ඔය දෙපැත්තේ පිරිසක් ඉන්නවා. ගමේ පිරිසක් ඉන්නවා. ඒ වගේම මෙහි පිරිසක් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ලොන්ගේ යම්කිසි වෙනස් ස්වරූපයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඊළඟ ගමේ පිරිසක් ඉන්නවා. ඒ දෙගොල්ලෝගේ යම්කිසි වෙනස් ස්වරූපයක් තියෙනවා. ඉතින් අපි කතා කරා ඔය ගමේ මිනිහෙක් අල්ලගෙන ඇවිල්ලා අපි කෙස් ට්‍රැවල් බාලා ඊළඟට සිවුරක් පෙරෙව්වොත් අන්න මේ පැවිදි ස්වරූපයක් මේ මිනිස්යාගේ ඇති වෙනවා. නමුත් අර හිතේ අර තියුණ සංකල්පවල ඒ අදහස්වල වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇබ්බැහි ටිකක් තියුණා නම් ඒ ඇබ්බැහි වල වෙනසක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ බාහිර ශරීරය පැවිදි කරාට මොකද? බාහිර ශරීරයෙන් යම් කිසි වෙනසක් කරගත්තට මොකද? අභ්‍යන්තර ශරීරයේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි සඳහන් කරා. අභ්‍යන්තර හිතේ එහෙම වෙනසක් වෙන්නේ නැහැ කියලා අපි සඳහන් කරා. ඉතින් එතකොට මේ වෙනස ඇති කරගන්න විදිහ ගැන යම් කිසි අදහස් ටිකක් තමයි අපි ඉදිරිපත් කරන්න යෙදුනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ හිතේ පැවිදි ස්වරූපේ මේ කය පැවිදි කරාට මදි මේ හිත පැවිදි කරගන්න විදිය සම්බන්ධයෙන් යම් කිසි හිතන්න කල්පනා කරන්න ඕනේ විදි ටිකක් තමයි අපිට පෙන්නලා දෙන්නේ. මේ දස ධම්ම සූත්‍රේ පෙන්නලා දෙන්න උත්සාහ කරනවා මෙන්න මේ විදියට හිතන කල්පනා කරන කෙනෙක්, මේ විදියට පැවිදි හිතක් හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මොන විදිහේ සංකල්ප දියුණු කළ යුතුද, මොන විදිහේ සංකල්ප වලට අනුග්‍රහ කළ යුතුද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ගිහි පරිසක් සම්බන්ධ වෙලා එන හින්දා අපි කිව්වා මොකද්ද මෙන්න මේ පැවිද්දන්ට විතරක් අදාළ විදිහට කරන දේශනාවක් නෙමෙයි මේක. ගිහි ගෙදර ඉඳියත් වෙන රටක ඉඳියත් සූම් වලින් සම්බන්ධ වෙලා ඉඳියත් මේක මේ අහන පිරිසට මෙන්න මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට කොහොමද පැවිදි හිතක් හදාගන්න කියන එක තමයි මේකෙදි පෙන්ලා දෙන්න උත්සාහ කරන්නේ. අර කුණු ගිහි හිත වෙනුවට පැවිදි හිතක් හදාගන්න දියුණු කළ යුතු සංකල්ප, දියුණු කළ යුතු අදහස් තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ අදහස් 10ක් තියෙනවා මේ සූත්‍රයේ. ඒ 10ෙන් පළවෙනි පහ අපි පුළුවන් විදිහට ඒ වෙලාවට ඉඩ දුන් විදිහට සාකච්ඡා කරගෙන ඉදිරියට ගියා. ඉතින් අපිට තියෙන්නේ අද දෙවෙනි පහ. අන්තිම පහ තමයි අද සාකච්ඡාවට යෙදිලා තියෙන්නේ. එතකොට අර හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කිව්වා වගේ මේකෙත් දැන් හොඳ හරියට එන්නේ දැන් තමයි. අර පටන් ගන්නම තමයි මුලින් කිව්වේ අර විදිහට විවරණ භාවයකට පැමිණියේ වෙමි එහෙම එහෙම කියලා කිව්වේ අන්න අර පටන් ගන්න හරිය පළවෙනි පහ. ඊළඟට දෙවෙනි පහට යනකොට මේ වැඩේ තව ටිකක් ටිකක් ගැඹුරට ගැඹුරට අරගෙන යනවා. අන්න බුද්ධ දේශනාව ස්වරූපේ මොකද්ද? නිකන් අර පඩි පෙලක් නගිනවා වගේ, එහෙම නැත්නම් මුහුද ඇතුළට ටිකෙන් ටික ගැඹුරට ඇවිදගෙන යනවා වගේ, ඔන්න ටිකෙන් ටික ගැඹුරට අරගෙන යනවා. ඉතින් ඒ ගැඹුරට යන ස්වරූපය පිළිබඳ අපි බලමු කොයි විදිහටද මේක පෙන්වන්න උත්සාහ කරන්නේ කියලා බලමු. ඉතින් මුලින්ම කිව්වොත් මුලින්ම තියෙන ඔන්න මොකද්ද 6 වෙනි නම්බරේ මොකද සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති. ඔන්න ඔහොම එකක් කියනවා. ඉතින් මේ ගිහි පිරිසරත් බොහොම වැදගත් දෙයක් තමයි කියන්නේ. මම මොනවා හරි ප්‍රිය මනාප කියලා අල්ලගෙන ඉන්නවා නම් මෙන්න මේවැ නානාභාවයක් විනාභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද නානාභාවේ වෙනස් වෙන ස්වරූපයක් තියෙනවා. මම ප්‍රිය විදිහට අල්ලගෙන ඉඳියන මොකද මේක වෙනස් වෙනවා. ඊළඟට විනාභව විනාශ වෙනවා නැති වෙලා යන ස්වරූපයක් තියෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් බලන්න ඔය ජීවිතවල අල්ලගෙන ඉන්න දේවල්, ඈ ප්‍රිය විදියට අල්ලගෙන ඉන්න දේවල්, දූ දරුවෝ වේවා, තමුන්ගේ ඥාතීත මිත්‍රාදීන් වේවා, ඊළඟට යාන වාහන ඉඩ කඩන් වේවා, ඒ රැකී රක්ෂා වේවා, ඈ මාන්නේ වේවා, යම් කිසි තනතුරු තියෙනවනම්, ගරු නම්බු තියෙනවනම් ඒවා වේවා, ඔය හැම දෙයක්ම නානාභාවෝ විනාභාවෝති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. වෙනස් වෙන ස්වරූපයක් ඇති වෙනවා. ඒ වගේම විනාශ වෙන ස්වරූපයක් ඇති වෙනවා. දැන් අපි කලින් දවසක අර බිඳෙන බඳුනක් ගැන කිව්වා. ඔය තියෙන හැම දෙයක්ම බිඳිලා යනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ. ඔය අපි අපේ වැදගත් හොඳ දේවල් කියලා එකතු කරගෙන ඉන්න හැම දෙයක්ම බිඳිලා විනාශ වෙලා යනවා කියන අදහස තමයි මේ කියන්න හදන්නේ. සබ්බේහි මේ පියේහි මනාපේහි. යම්කිසි ප්‍රියයි මනාපයි කියලා සියලුම දෙයක් තියෙනවා නම් අන්න ඒවා නානා භවෝ විනාභවෝති. වෙනස් වීමකට ලක් වෙනවා, ඒ වගේම විනාශ වීමකට ලක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඔක පැවිද්දෙක්ටත් කියනවා, ගිහි කෙනෙක්ටත් කියනවා. ඉතින් පැවිදි කෙනෙක්ට මොනවද මේ ප්‍රිය මනාප කියලා බැලුවොත්, තමුන් යම්කිසි කුටියක ඉන්නවා නම්, තමුන් ඒ යම්කිසි දේවල් ටිකක් එකතු කරගෙන ඉන්නවා නම්, සිවුරු ටිකක් තියනවා නම්, පාත්‍රයක් තියනවා නම්, ඔන්න ඕවත් නානා භාවයකට විනා භාවයකට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ ඇත්තෙත් නෑ. නමුත් ඒකත් ඔන්න අපේ හිතෙන් අල්ල ගන්නවා. මේකත් මතත් පදනම් වෙලා මොකක් හරි දෙයක් තනා ගන්න උත්සාහ ගන්නවා. පොඩි පොඩි යම්කිසි උපකරණ ටිකක් තියෙනවා. අන්න ඒ උපකරණ ටික ඔස්සේ තද ඇල්මක් ඇති වෙනවා. ඉතින් මොකද කියන්නේ, මේවා හැම වෙලේම හිතන්න කල්පනා කරන්න කියනවා. මේවා වෙනස් වෙන ස්වරූපයක් ඇති, ඒ වගේම විනාශ වෙන ස්වරූපයක් ඇති කියලා හිතන්න කල්පනා කරන්න කියනවා. ඊළඟ ගිහි කෙනෙක්ට ගත්තොත් තමුන් අර පොදි බැඳගෙන ඉන්න පොදිය. ඉතින් ඔය පොදිය කොයි කොයි විදිහට තියාගන්න උත්සාහ කරත්, කොයි කොයි විදිහට ශක්තිමත් තියාගන්න උත්සාහ කරත්, ඔන්න වෙනස් වෙන ස්වරූපයක් සහ විනාශ වෙන ස්වරූපයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් අපි හිතමු හොඳට අල්ලගන්න දෙයක් උදාහරණයකට අරගෙන. දැන් අපි හිතමු කෙනෙක් ඔන්න කාන්තාවක් පුරුෂයෙක් ඔන්න දෙන්නෙක් අතර යම්කිසි සම්බන්ධයක් ඇති වෙනවා. මේ කාන්තාව පුරුෂයා ඔන්න දකින්න ස්වරූපේ දකින්න ඒ රූපේ දකින්න ඒක දැකලා කැමැත්තක් ඇති වෙනවා. ඊළඟ කතා බහ කරනවා, එකට කාලය ගත කරනවා. ඔහොම ඔහොම යම්කිසි සම්බන්ධයක් දියුණු වෙනවා. ඒ සම්බන්ධය දියුණු වෙනකොට දියුණු වෙනකොට අර නානා භාවෝ විනා භාවෝ කොහොම වෙතත් අන්න මේකනම් නියම වැඩේ. මේක අර අපි දෙන්නා ඉන්නවා මේ ලෝකෙම නැති වුණත් අපි දෙන්න එකට ඉන්නවා කියන වගේ අදහසකින් තමයි මේක දියුණු වෙලා ඉන්නේ. අපි අර පොල් ගෙඩියේ පළු දෙක වගේ කියලා හිතන තරමට ඔන්න සම්බන්ධයක් දියුණු වෙලා එනවා. ඉතින් කෙනෙක් කොහොම හෝම මුලාවට පත්තියගෙන ගිහිල්ලා කෙනෙක් හිතනවා මේ මම පොල් ගෙඩියේ පළු දෙක වගේනේ, මේ පළුවට වැඩිය අනිත් පළුව හොඳයි කියන තරමට, මටත් වැඩිය හොඳයි කියන තරමට ඉතින් ওই සම්බන්ධය දියුණු වෙලා යනවා. ඉතින් ඔහොම ගිහිල්ලා අපි හිතමු කසාදයක් කරගෙන අන්න කාලයක් ගත වෙනවා, අවුරුදු කීපයක් ගත වෙනවා, දරුවෝ දෙන්නේ තුන්දෙනෙක් හම්බ වෙනවා. අන්න හම්බුණාට පස්සේ මොකද වෙන්නේ මේකට? අන්න නානා භවෝ විනා භවෝ පේන්න ගන්නවා ටික ටික. මේක වෙනස් ස්වරූපයකට ලක් වෙනවා, ඒ වගේම මේක විනාශ වෙන ස්වරූපයකට ලක් වෙනවා. ඉතින් ඔය විදිහට විනාශ වෙනකොට වෙනස් වෙනකොට මේ තැනැත්ත සෑහෙන වෙහෙසක් දුකක් පීඩාවක් මේකින් අරගන්න උත්සාහ කරනවා. මේකට එරෙහිව සටන් කරන්න උත්සාහ කරනවා. අර මේ ස්වභාව ධර්මයේ තියෙන ධර්මතාවය, මේක වෙනස් කරන්න බැරි ධර්මතාවයක්. නමුත් මේකට එරෙහිව සටන් කරන්න, මේක වෙනස් කරන්න, එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් මේ සෙනෙහස හොයන්න උත්සාහවත් වෙනවා. අර විනාශ වෙන එක දිහා බලන වෙනුවට බලන අලුතෙන් එකක් හදාගෙන අලුතෙන් ප්‍රියමනාප දෙයක් හදාගන්න පුළුවන් ද කියලා. ඉතින් ওই විදිහට තමයි කාලය ගත වෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් සමහර විට ඒ බොහොම ඛේදනීය විදිහට අවසන් වෙන්නේ සමහර විට කෙනෙක් දිවි නාගෙන. එහෙම නැත්නම් ඒ විදිහේ දෙයක් කරගෙන මහ විනාශයක් කරගෙන ඔන්න කෙලවර වෙනවා. අන නානා භාවය විනා භාවය බාර ගන්න හැකියාවක් තියුනේ නැහැ. ඒ ධර්මතාවය තමන්ගේ හිතට වද්දා ගන්න හැකියාවක් තියුනේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා හැම වෙලේම හිතන්න කල්පනා කරන්න මට මේ ප්‍රිය මනාප කියලා යම් කිසි දෙයක් තියෙනවා නම් ඒව හැම වෙලේම වෙනස් වීමකට නැතිවීමකට ලක් වෙනවා කියලා හිතන්න කල්පනා කරන්න කියලා කියනවා. අන්න මේ හිතන කල්පනා කරන කෙනෙක්ට තේරෙනවා මගේ හිතේ මේවට තියෙන බැඳීම කොච්චරනම් බැඳීමක් මගේ හිතේ තියෙනවද මේ පොඩි පොඩි දේවල් වලට, මේ යාන වාහන වලට, ඊළඟට මේ දූ දරුවන්ට, මේ තමුන්ගේ ප්‍රිය භාර්යාවට, ස්වාමි පුරුෂයාට කොච්චරනම් බැඳීමක් තියෙනවාද කියලා මේ තැනටට ටික ටික වැටහෙන්න පුළුවන්. අන්න ඒ වැටහීම තමයි අපි මේ පෙන්වන ප්‍රතිපදාව. හැම වෙලේම හිතන්න කල්පනා කරන්න කියනවා. මෙන්න මේ බැඳීමෙන් පොඩක් දුරස් වෙන්න හිතන්න කල්පනා කරන්න කියනවා. මේවා වෙනස් වෙන ස්වරූප ඇති. මේවා විනාශ වෙලා යන ස්වරූප ඇති කියලා ඔන්න ඔය විදිහට හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පාරක් පෙන්නනවා. ඉතින් ඒක තමයි 6 වෙනි කාරණාව. ඊළඟට සඳහන් වෙනවා කම්මස්ස කෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति කියලා. ඔන්න ඊළඟට හොඳ තව වැදගත් දෙයක් කියනවා කම්මස්ස කෝමි කම්මදායාදෝ. මම මේ කර්මයම මුල් කරගෙන තියෙනවා. කර්මයම දායාද කරගෙන තියෙනවා. කර්මය මගේ කරගෙන තියෙනවා. කර්මය දායාද කරගෙන තියෙනවා. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ. මේ කර්මයෙන්ම හටගෙන ස්වරූපයක් තියෙනවා. කර්මයම යෝනිය කරගෙන තියෙනවා. කර්මය තමයි මට එන්නේ ඥාතීන් විදිහට. ඊළඟට කර්මයම තමයි මට පිළිසරණ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට කියනවා මොකක් හරි හොඳ කර්මයක් කරනවා නම් යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. මොකක් හරි හොඳ හෝ වේවා නරක හෝ වේවා කර්මයක් කරනවා නම් අන්න ඒ කර්මයම දායාද කර තියෙනවා. ඒ කර්මයම තමුන්ගේ කොට තියෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ ප්‍රකාශේ මේ බාහිර ලෝකේ ඉන්න මිනිස්සුන්ට බොහොම මේ තමුන්ගේ අර ස්ථාවරයේ හෙල්ලුම් කන විදිහේ ප්‍රකාශයක්. මෙන්න මේ කර්මයම දායාද කර තියෙනවා. කර්මයම තමා මගේ ඥාතියා. ඔය ඥාතීන් එකතු කරගෙන ඉන්දියාට මොකද ඔය ගල්ලෝ නෙමේ හරි ඥාතියා. ඒ වෙනුවට ඔය කර්මයම තමයි තමුන්ගේ ඥාතියා වෙන්නේ. ඒ කර්මයට අනුවම තමයි මේ වැඩ කටයුතු වෙන්නේ කියලා හිතන්න කල්පනා කරන්න කියලා කියනවා. ඊළඟ මොකක් හරි හොඳ කර්මයක් කරොත් අන්න ඒකේ හොඳ ප්‍රතිඵල තියෙනවා. නරක කර්මයක් කරොත් නරක ප්‍රතිඵල තියෙනවා කියලා හිතන්න කල්පනා කරන්න කියලා තියෙනවා. ඉතින් බලන්න පොඩ්ඩක් හිතලා දැන් අර අපි ගිය සතියේ අර සීලය ගැන කතා කරනකොට කිව්වා මොකද්ද කෙනෙක් යම් කිසි පාප කර්මයක් කරන්න අවස්ථාවහම වටපිට බලලා බලනවා තමන්ගේ ඥාතියෝ ඉන්නවද, පවුලේ කට්ටිය ඉන්නවද, එහා ගෙදර මිනිස්සුයා ඉන්නවද, ඔය විදිහට වටපිට බලන. වටපිට බලලා කවුරුත් නැත්තා. ඔන්න හිමීට අර කර්මය කරනවා. අරක බඩට දාගන්නවා. මුකුත් උනේ නෑ වගේ ඉන්නවා. නමුත් අන්තට්ටු 7-8ක් බඩේ. ඉතින් ඔහොම ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි කිව්වා මොකද්ද හිනා වෙලා කියනවා. මිනිස්සේ උඹ බලාගෙනනේ. උඹේ හිත බලාගෙනනේ ඕක කවුරුනො දැක්කත් කියලා කියනවා. අන්න ඔය කර්මය ගැන තමයි ඔය කියන්නේ. මෙන්න මේ හිත ඇතුලේ මේව හංගන්න බෑ. තමුන්ට බොරු කරන්න බෑ. කාට බොරු කරත් තමුන්ට බොරු කරන්න බෑ. ඉතින් මොකද වෙන්නේ ওই කර්ම බීජේ ওই හිත ඇතුලේ ගිහිල්ලා තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඒ සුදුසු කාලයක් එනකන් ඒක තියෙනවා. තිවිලා මොකද වෙන්නේ අන්න හරියට අර මේ බාහිර ලෝකේ බීජයක් හිටෙවුවා වගේ. අපි හිතමු අඹ ගෙඩියක් කියලා. ඔන්න අඹ ගෙඩියක් හිටවනවා. අඹ ගෙඩියක් හිටෙවුවාම ඉතින් ඕක අර පෘථිවි රසයයි ඒ ඉර එළියයි වාතයයි වතුරයි ඔක්කොම අරගෙන ඔන්න පොඩි පැලයක් බවට පත් වෙනවා. පැලයක් බවට පත් වෙලා ඔන්න ටික ටික පොඩි ගහක් හැදෙනවා. ඊළඟට තරුණ වයසේ ගහක් හැදෙනවා. පළදාව දෙන්න සූදානම් වෙනවා. ඉතින් එතකොට එක අඹ ගෙඩියක් හිටෙව්වට මොකද එකක් පළදාව දීලා ඔක නතර වෙනවද? එක අඹ ගෙඩියක් පළදාව දීලා ඔක නතර වෙනවද? නෑ, ඒ වෙනුවට අඹ ගෙඩි දසදහස් ගාණක් හැදෙනවා. මහා විශාල ප්‍රමාණයක් හැදෙනවා. අන්න කර්මයේ ස්වභාවය. එතකොට තමුන්ගේ මේ හිත ඇතුලේ යම්කිසි කල්යාණ කර්මයක් වේවා පාප කර්මයක් වේවා කරොත් අන්න ඒක ගිහිලා තැම්පත් වෙනවා. ඒක ගිහිලා තැම්පත් වෙලා අන්න ප්‍රතිඵල දෙන දවසට එකවරක් මැරුවට මොකද නැවත 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 මැරෙන්න සිද්ධ වෙනවා. ඒ අපාය වගේ මහා භයානක ස්ථානවලට ගිහිල්ලා නැවත 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 මරණයට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔය කාමයේ වරදවා ඇසිරීම වගේ ශික්ෂාපද වුණත් නිරයට තමයි යන්නේ. නිරයට ගිහිල්ලා ගැලවිලා ආවත් මොකද අන්නර වල්ලික කොන තමන්ගේ පිටිපස්සේ එලෝගෙන එනවා. දැන් අපි බල්ලට වෙලා තියෙන්නේ ඒක තමයි. මේ කර්මයේ වල්ලික කොන තාම බල්ලේ. ඊළඟට අර අර අන්නර කාමේ වරදවා හැසිරීම කියන කර්මේ වල්ලික කොනක් උගේ පිටිපස්සෙන් ඇවිල්ලා. අර තියෙන වල්ලිගේ මදිවට තව වල්ලික කොනකුත් පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ කර්මය වැඩ කරන්නේ. ඉතින් හැම වෙලේම හිතන්න කල්පනා කරන්න කියන මෙන්න මේ කර්මයම මගේ කොට ඇති. කර්මයම තමයි මගේ ඥාතියා. කර්මයම තමයි මං හටගෙන තියෙන්නේ. කර්මයම තමයි මගේ පිලිසරණ. හැම වෙලේම හිතන්න කල්පනා කරන්න කියලා කියනවා. හිතලා කල්පනා කරලා වැඩ කටයුතු කරන්න කියලා කියනවා. මම මේ කරන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා හිතන්න කල්පනා කරන්න කියනවා. අන්න ඊළඟ පෙන්නන දේ බුදුරජාණන් වහන්සේ. ඉතින් බලන්න මේ එක එකක් අරගෙන මේවා කොච්චර ගැඹුරක් තියනවද. මේ විදිහට හිතන කල්පනා කරන කෙනෙක්ට තමන්ගේ ජීවිතේ කොච්චරනම් වෙනස් කරගන්න පුළුවන්ද කියලා තම තමුන්ට හිතාගන්න පුළුවන්. ඒ විදිහට කොච්චර අනුග්‍රහයක් කරන්න පුළුවන්ද කියලා තම තමුන්ට හිතාගන්න පුළුවන්. ඉතින් බලන්න මොන මොන විදිහේ දේවල්ද මට මේකෙන් ගැළපිලා එන්නේ. අර ක්ලික් වෙනවා කියලා අපි කියන්නේ තමන්ගේ හිතට යම්කිසි අල්ලන කරුණු ටිකක් තියෙනවා. මේ 10 එකවට 10 මල්ලන්නේ නැහැ සමහර විට. 10න් යම්කිසි කරුණු ටිකක් හිතට ඔන්නලා අල්ලලා හිටිනවා. අන්න ඒ කරුණු ටික ඉස්සරහන් තියාගන්න. මට මේකනම් හරි සංවේදී දෙයක්. මෙහෙම හිතුවාම මගේ හිත හරි සංවේදී. අනේ එහෙම හිතනවා කල්පනා කරනවා. ওই විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඊළඟ කරුණ මොකද්ද? කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීති පතන් තීති. ඔන්න තව අමුතුම විදිහේ කතාවක් කියනවා. මේ දිවා රැහැ ගෙවෙන්නේ කොහොමද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ දවස් පිටින් සති පිටින් මාස පිටින් අවුරුදු පිටින් ගෙවිලා යනවා. ඒ ගෙවිලා ගියාට මොකද නිතර හිතන්න කල්පනා කරන්න කියනවා. මේ දිවා රැහැ ගෙවෙන්නේ කොයි විදිහටද? මගේ මේ ජීවිතේ ගත වෙන්නේ කොයි විදිහටද? මම කාලය ගත කරන්නේ කොයි විදිහටද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන බලන්න එහෙම හිතුවත් කල්පනා කරොත් තමුන්ගේ ජීවිතේ වැරදි දිහාවකට යනවා නම් ඒක හදාගන්න කොච්චර ඒක ප්‍රයෝජනවත් වෙනවද? හොඳ දිහාවෙත් හොඳ අතහැරලා වඩා හොඳට යන්න කොච්චර මේක ප්‍රයෝජනවත් වෙනවද කියලා හිතලා බලන්න. හැම වෙලේම හිතන්න කල්පනා කරන්න කියනවා. මගේ මේ දිවා රැ ගෙවෙන්නේ කොයි විදිහටද? මේ ජීවිතේ ගත කරන්නේ කොයි විදිහටද? ඉතින් මම ඉස්සර මට ඔය කල්පනා වෙච්ච දෙයක් තමයි මොකද්ද මේ අපි නිකන් මේ ජීවිතයක් ගත කරනවා. ඉතින් ගත කරනකොට යම්කිසි දේවල් ටිකක් ගොඩනගාගෙන යම්කිසි දිශාවකට අපි මේ ජීවිතය අරගෙන යනවා. ඉතින් මේ අරගෙන ගිහිල්ලා මේක කෙලවරෙච්ච දවසට අපිගේ හැමෝගෙම යම්කිසි ජීවිත ගමනක් තියෙනවනේ. තමුන්ගේ ගමන් කරපු මාර්ගයක් තියෙනවා. හරියට උපතේ ඉඳලා ඇඳගෙන ආපු චිත්‍රයක් ඔන්න මැරෙන දවසේ ඉවර කරලා ගියා කියලා චිත්‍රයක් නිම වෙලා යනවා. මෙන්න මේ චිත්‍රය මොන වගේ එකක්ද මම ඇඳේ කියලා හැම වෙලේම හිතුවොත් කල්පනා කරොත් තේරෙනවා. අන්න රාත්‍රිය දිවා ගෙවෙන ගෙවෙන අතරේ මං මොන විදිහේ පාටද මේකට එකතු කරන්නේ? මොන විදිහේ පාටද? සමහරු ලේ රතු පාටට චිත්‍ර අඳිනවා. ඉතින් ලේ රතු පාට චිත්‍රයක් ඇඳලා ඉවර කරලා යනවා. නමුත් යන්නේ කොහෙද? අන්න අර විදිහට කර්මය දායාද කරගෙන තමයි යන්නේ. කර්මය ඥාතිය කරගෙන තමයි යන්නේ. කර්මය පිළිසරණ කරගෙන තමයි යන්නේ. ඉතින් යන තැන මොන විදිහේ ලේ වැගිරීමක් තියෙයිද කියලා හිතාගන්න පුළුවන්. අර දියුණු කරපු ට්‍රෙන්ඩ් එකම තමයි. අර එච්චර කාලයක් මුළු ජීවිතේ පුරාම දියුණු කරගෙන ආපු විදිහටම ගිහිල්ලා අන්න ලේ රතු පාට චිත්‍රය ඇඳලා ලේ රතු පාට තැනක ගිහිල්ලා උපදිනවා. ගින්නෙන් පිළිස්සන චිත්‍රය ඇඳලා ගින්නෙන් පිළිස්සන තැනකට ගිහිල්ලා උපදිනවා. ඉතින් බලන්න මේකේ ස්වરૂපය. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ හැම වෙලේම හිතන්න කල්පනා කරන්න කියනවා. මෙන්න මේ දිවා රැ ගෙවෙන්නේ කොයි විදිහටද? මගේ මේ ජීවිතේ ගත වෙන්නේ කොයි විදිහටද? ඉතින් දැන් බලන්න මේ දින ගණන්, සති ගණන්, මාස ගණන් කොච්චර වේගෙන් ගෙවෙනවද කියලා. දැන් මේ 2020 9 වෙනි මාසෙත් ඉවර වෙන්න යනවා. මම මේ බැලුවා දැන් 2020 නිකන් ආවා වගේ කියලා. තාම නිකන් ඇවිල්ලා වැඩි කාලයක් ගියෙත් නෑ වගේ. නමුත් 9 වෙනි මාසෙත් ඉවරයි. ඊළඟ ඔක්තෝබර් මාසේ 1 වෙනිදාට අලුත්ෙන් මාසයක්. අලුත් මාසයක් ආවා කියලා හිතනවා. නමුත් මෙන්න දවස් 2-3ක් ගිහිල්ලා බලනකොට මාසෙන් දවස් 20ක් විතර ගිහිල්ලා. දවස් 2-3කින් මාසෙන් දවස් 20ක් විතර ගිහිල්ලා. ඉතින් ඔහොම කාලේ ගත වෙනවා. ඔහොම කාලේ ගත වෙනවා. එන්නේ කාලේ ගත වීම අනුව අපි නිතර හිතනවාද කල්පනා කරනවාද මගේ මේ දිවා රැය ගෙවෙන්නේ කොයි විදිහටද? මම මේ යන ගමන යන්නේ කොයි දිශාවකටද? මේ කාලේ ගත වෙද්දී මේ කාලේ ගත වෙලා ඉවර වෙද්දී මට මේ ගමන ඉවර කරන්න තියෙන්නේ මොන විදිහේ අදහසකින්ද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න ඊළඟට කියපු දේ. ඊළඟට කියනවා මොකද්ද? කච්චිනුකෝහං සුඤ්ඤාගාරේ අබිරමාමීති කියලා. මම මේ විවේකය අබිරමණය කරනවාද? මම මේ විවේකය අගය කරනවාද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. පැවිද්දෙට්ට හෝ වේවා, ගිහියෙට්ට හෝ වේවා. නිතර හිතන්න කල්පනා කරන්න කියනවා මොකද්ද? මම මේ මගේ හිත ඇතුළ තමුන් එක්ක ගත කරන වෙලාව මම අගය කරනවාද? මාත් එක්ක ගත කරන වෙලාව මම අගය කරනවාද? දැන් අපි මේ සිහිය කියන දේදිත් සඳහන් වෙන්නේ මොකද්ද? මමත් එක්ක මම වෙලාවක් ගත කරනවා. මම ගැන දැනුවත් භාවයකින් මම වෙලාවක් ගත කරනවා. වෙන වෙන කට්ටිය ගැන හිතනවා බලනවා නෙමෙයි. මේ ඇතුළත යන ක්‍රියාවලිය ගැන පොඩි දැනුවත් භාවයක් ඇති කර ගන්නවා. ඊළඟට බාහිරේ යන දේවල් ගැන දැනුවත් වෙනවා නෙමෙයි. ඒ වෙනුවට මට මේ මම මේ අවස්ථාවේ මොකද කරන්නේ? මගේ ඇතුළත යන්නේ මොන වගේ ක්‍රියාවලියක්ද කියලා යම්කිසි දැනුවත් භාවයක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි මේ ශුන්‍යාගාරයේ අබිරමාමීති කියන්නේ. මෙන්න මේ විවේකය, මේ මාත් එක්ක මේ ඉන්න වෙලාව මම අගය කරනවාද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් ඕක සාමාන්‍ය කෙනෙක්ට මහා භයජනක දෙයක්. සාමාන්‍ය ඔය බාහිර ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට මහා භයජනක දෙයක්. දැන් මේ වැඩේ පටන් ගන්නකොටත් මේක මහා භයජනක දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ සිහිය පිටවන්න ගත්ත ගමන් ඔන්න අර ඇවිස්සලා එනකොට මේක මා පුදුම කුණු කන්දලයක් තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. මේකත් එක්ක ඉන්න එක මහා භයජනක දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මොකද වෙන්නේ? මේ තැනත්ත ගිහිල්ලා එක්කෝ දුවගෙන 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 ගිහිල්ලා ඔන්න පණිනවා. කොහෙටද පණින්නේ? අන්න පිරිසක් මැද්දට පණිනවා. පිරිසක් මැද්දට පැනලා පොඩ්ඩක් ඔන්න පචයක් දෙකක් හෙලිනකොට අන්න අර බය ටිකක් අඩු වෙලා යනවා. අන්න අර බයේ ප්‍රමාණයට දුවගෙන ගිහිල්ලා පැන්නා. එහෙම නැත්තම් මොකද කරන්නේ? එක්ක දුවගෙන දුවගෙන ගිහිල්ලා එක්කෝ කම්පියුටර් එකක් ඉස්සරහට, එහෙම නැත්තම් ටීවී එකක් ඉස්සරහට පණිනවා. පැනලා බලනවා ඒකේ චැනල් ටිකක් මාරු කරලා මොකක් හරි එකක් ඔන්න බාහිර දෙයක් අල්ලගෙන පොඩ්ඩක් යන්තම් අර ඇතුළත ප්‍රශ්නේ පැලැස්තරයක් ගහගෙන වහගන්නවා. ඉතින් ඔන්න ඔය භයජනක ස්වරූපේ තමයි මුලින් පේන්නේ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික උත්සාහ කරනකොට, ඒ වැඩ කටයුතු කරනකොට, නැවත නැවත දැනුවත් වෙනකොට මේ දැනත්තට තේරෙනවා ඔය කියන තරම් යකෙක් ඕක ඇතුලේ නැහැ. ඔය යකා ඔය කියන තරම් කළු නැහැ. මෙන්න මේ යකත් එක්ක මට ඉන්න පුළුවන් වෙයිද? මේ ඇතුළත ඉන්න භූතයත් එක්ක මට කාලය ගත කරන්න පුළුවන් වෙයිද කියලා, ඒක අගේ කරනවාද කියලා, ඒ කාලය මම අගේ කරනවාද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බලන්න මොන විදිහේ දිශාවකටද අපි මේ අරගෙන යන්නේ කියලා. අර මුලින් කෙස් රැවුල් බාන දැනින් පටන් අරගෙන කොයි දිහාවටද අපිව මේ අරගෙන යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න. එතකොට ඒක තමයි ඊළඟ කාරණාව. තමුන් එක්ක මෙන්න මේ ගත වෙන කාලේ අපි අගය කරනවද, ඒකට අපි සමාදාන් වෙනවද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට 10 වෙනුව සඳහන් වෙන අමුතු විදිහේ තවත් අමුතුම විදිහේ කාරණාවක්. මොකද්ද? එතන සඳහන් වෙන්නේ ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් පැවිදි ජීවිතයක් නම් ඔන්න ගත වෙලා යනවා. මෙතන ගත වෙලා ගිහාම ඒ කාලේ ගත වෙනකොට මේ ස්වාමීන් වහන්සේ අන්තිමට ජීවිතේ කෙලවර වේගෙන එනකොට, ඒ ජීවිතය අර ලෙඩ වෙලා මරණ ඇඳට වැටෙනකොට ඔන්න වටපිටාවේ තව ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන අමුතු විදිහේ කතාවක්. මෙන්න මේ ලෙඩාව සනසනව වෙනුවට පොඩ්ඩක් ලං වෙලා තට්ටු කරලා අහන්න කියනවා, ඔබ වහන්සේ දැන් මේ විදිහට පැවිදි ජීවිතයක් ගත කරා. මේ විදිහට පැවිද්දක් පිරුවා. අවුරුදු 20ක් 30ක් පැවිද්දක් පිරුවා. මොකක් හරි උත්තර මනුස්ස ධම්මයක් ළඟා කරගත්තද? මොකක් හරි මේ පැවිද්දෙන් ප්‍රයෝජනයක් ළඟා කරගත්තද කියලා පොඩ්ඩක් තට්ටු කරලා අර ලෙඩාගෙන් අහන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බලන්න ලෙඩාගෙන් අහන්න කියන ප්‍රශ්නේ. එතකොට දැන් මේ අහන්නේ අඩුම ගානේ ෂුවර් එකක් තියනවද, අපායට යන්නේ නැහැ කියලා විශ්වාසයක් තියනවද කියලා තමයි අහන්නේ කියලා කියන්නේ. මේ ශාසනේ මේ මෙච්චර කල් ඒ වැඩ කටයුතු කළා, අවුරුදු 20ක් 30ක් උත්සාහවත් වෙලා මෙන්න මේ අපායට යන්නේ නැති එක ෂුවර්ද කියලා පොඩ්ඩක් තට්ටු කරලා අහන්න කියලා කියනවා. මේ හාමුදුරන්ගේ මේ ලෙඩ ඇනේ ඉන්න හාමුදුරන්ගේ තමයි මේක අහන්න කියන්නේ. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා, මේ දැන් ප්‍රශ්නේ ලැබෙන හාමුදුර කෙනෙක් ඉන්නවනේ, අර ලෙඩ ඇඳේ ඉන්න හාමුදුරුවෝ ඉන්නවනේ, ඒ හාමුදුරන්ට කියනවා මේ විදිහට විමසුවහාම ලැජ්ජ වෙන්න වෙයිද? එහෙම නැත්නම් බිම බලාගන්න වෙයිද? අපහසුතාවයකට පත්වෙන්න වෙයිද? කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා. එතකොට මේ තරුණ ජීවිතයේ ගෙවෙන ගමන්, මේ මුල් කාලේ වැඩ කටයුතු කරගෙන යන ගමන් හිතන්න කල්පනා කරන්න කියනවා, අර විදියට ඇඳේ වැටිලා ඉන්නකොට, අර ලෙඩ වෙලා ඉන්නකොට, මේ විදියට තට්ටු කළා මගෙන් මෙහෙම ඇහුවාම මට ඒකට ලැජ්ජ වෙන්න වෙයිද? බිම බලා ගන්න වෙයිද? අපහසුතාවයකට පත් වෙන්න වෙයිද? අර තමුන් ඉදිරි අර පැවි අර කාලයක් තිස්සේ එකට ඇසුරු කරපු පැවිදි පිරිස ඉදිරි අපහසුතාවයකට ලක් වෙන්න වෙයිද කියලා අර මුල් කාලේ ඉඳලම හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන බලන්න කොයි විදිහටද මේ වටෙන් අත දාලා අල්ලන විදිය බලන්න. අන්න අර මුල් කාලේ ඉඳලම හිතන්න කල්පනා කරන්න කියනවා. මට මේ වෙලාවේ මරණ මොහොතේ අන්න අර විදිය ප්‍රශ්නයක් මේගොල්ලෝ තට්ටු කරලා අහනවානේ. අන්නේ අහපු වෙලාවට කොයි විදිය ප්‍රතිචාරයක් දක්වන්න වෙයිද? කොයි විදිය අපහසුතාවයකට පත් වෙන්න වෙයිද කියලා හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අනේ ඒකෙන් ධෛර්යය හදාගෙන නිතර නිතර උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් බලන්න ගිහි ගෙදරත් ඔන්න ඔය විදිහේ පුරුද්දක් ඇති කරගත්තා නම් හොඳයි. ඔය වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඈ ලෙඩ ඇඳට වැටුණාම නේද? අවසාන කාලේ ළඟා වුණාම පොඩ්ඩක් තට්ටු කරලා අහලා බලන්න. දැන් මේ විදිහේ මනුස්ස ජීවිතයක් ගත කරා, මේ බොහොම උතුම් කියලා සලසන මනුස්ස ජීවිතයක් ගත කරා, අර සාමාන්‍ය විදිහට අර තිරිසන් ජීවිතවලින් ප්‍රේත ජීවිතවලින් පොඩක් උඩට ඇවිල්ලා මේ විදිහේ උතුම් තැනක කාලයක් ගත කරා. එතකොට මේකෙන් ප්‍රයෝජනයක් ගත්තද? මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගත්තද කියලා අහන්න පුරුද්දක් ඇති කරගත්තා නම් හරි. ඉතින් සමහර කෙනෙක්ගෙන් කුණුහරුප වැලක් අහගන්න පුළුවන් ප්‍රතිචාර විදිහට. එහෙම කට්ටියත් ඉන්නවනේ. එහෙම කට්ටියනේ වැඩි ඉන්නේ. කවන්නයි ඉතින් කුණුහරුප ටික ඇහුණා කියන්නේ ඒකත් උත්තරයක් තමයි. ඈ ඒකිනුත් දැනගන්න පුළුවන් මොකද්ද මේ දෙන උත්තරේ. ඈ මැරිලා කොහෙද යන්නේ කියන එක මෙතනත් තියෙනවා. ඉතින් ඒ විදිහට නැවත නැවත මෙන්න මේ විදිහේ දේවල් අපිට හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න ඒ විදිහට වයසක ලෙඩ ඇඳට වැටිලා ඉන්න කෙනෙක්ට තට්ටු කරලා අහලා බලන්න පුළුවන් මේ මැරිලා කොහේ හරි යන තැන ගැන පොඩි හරි විශ්වාසයක් තියෙනවද? මැරිලා අපායට යන එකක් නෑ කියලා විශ්වාසයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. ඒ අහන අතරේ තමුණුත් කල්පනා කරන්න පුළුවන් මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් දවසක අපි ওই ප්‍රශ්න අහන්න කැමති. නමුත් අපි ගැන හිතන්න කැමති නෑනේ. මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් දවසක ලෙඩ ලෑන්ඩරට වැටිලා ඉන්නකොට, මරණ මොහොත ලං වෙලා ඉන්නකොට මොකෙක් හරි එකෙක් ඇවිල්ලා මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් මගෙන් අන්න මට දෙන්න පුළුවන් පිළිතුර මොකද්ද? මම කොයි විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද? මට ලැජ්ජ වෙන්න වෙයිද? බිම බලා ගන්න වෙයිද? දුකකින් ඒ පසුතැවීමකින් මැරෙන්න වෙයිද කියලා නිතර හිතන්න කල්පනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න බලන්න ගෙනහලා නතර කරපු තැන. එතකොට 10ක් කියලා ඇවිල්ලා නතර කරපු තැන තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය ඔතනින්ම අපිට මේ කතාවට අවසානය ගන්න පුළුවන්. මොකද්ද මෙන්න මේ 10ම කරේ? මෙච්චර මේ ඔය ගිහි ජීවිත අතෑරලා ඇවිල්ලා, එහෙම නැත්නම් මෙච්චර මේ විඳින්න තියෙන ජීවිත වෙනුවට මෙන්න මේ ධර්මයට නැඹුරු වෙච්ච ජීවිතයක් හදාගෙන, එහෙම නැත්නම් මේ ඉරිදා දවසේ පික්නික් එකක් යනවා වෙනුවට මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා මොකද්ද මේ කරන්න යන්නේ කියලා කෙනෙක් හිතන්න කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණේ තමයි මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ මනුස්ස ජීවිතයක් ගත කරා. එනේ මනුස්ස ජීවිතේ කෙලවර කරලා යනකොට තමුන්ට මොනවා හරි යහපතක් සලසගත්තාද කියන එක තමයි මේ බලන්නේ. එලා තමුන් අර එක් රැස් කරගත්තේ ඒවා ඔක්කොම දාලා යන්න වෙනවා. අර ඥාති මිත්‍රාදීන්, ඒ වස්සු සම්භාර, කෙස් රැවුල්, ඒ තියෙන යාන වාහන, ඔය ඔක්කොම ටික දාලා යන්න වෙනවා. ඒ දාලා යනකොට පසුතැවීමකින් මැරෙන්න වෙනවද? එහෙම නැත්නම් හිත සතුටින් මරණයට මුහුණ දෙන්න පුළුවන්ද කියන වෙනස තමයි මේ ඇති කරන්න හදන්නේ. එතකොට අන්න හිත පැවිදි කරොත් මොකද වෙන්නේ? පසුතැවීමක් වෙනුවට යම් කිසි අන්න මරණයට සූදානමක් තියෙනවා. හිත පැවිදි කරගන්න උත්සාහ කරොත් අර දුක් වේවි හඬමින් වැළපෙමින් අර මාරයට මුහුණ දෙනව වෙනුවට තමුන්ට අන්න මරණයටත් හිනාමුසු මුහුණකින් මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වෙනස තමයි ඇති කරන්න උත්සාහ කරන්නේ. එතකොට ගමේ මිනිස්සෙක් මැරේවා එහෙම නැත්නම් මේ නිස්සාරණ වනයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මරණයට මුහුණ දේවා, අන්න ඒ අවස්ථාවේදී අපිට පසුතැවීමකින් දුකකින් මැරෙන්න වෙනවද නැත්නම් හිත සතුටින් ඒකට මුහුණ දෙන්න හැකියාවක් දිනු කරගන්න පුළුවන්ද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඔය දෙක අතර වෙනස තමයි මේ 10ක් අරගෙන ඇවිල්ලා අපිට කියන්න උත්සාහ කරන්නේ. මොකද්ද? මෙන්න මේ මරණ මොහොතේදී විශ්වාසයෙන් ඒකට මුහුණ දෙන්න. මේ අතහැරලා යන්න තියෙන ඔක්කොම කලින්ම අතහැරලා ඉන්න. මරණ මොහොතේදී අතාරින්න අමාරුයි ඕක. මරණ මොහොතේදී ඕකම තමයි අපේ හිතට එන්නේ. ඉතින් ඒ වෙනුවට කලින්ම මේවා පොඩ්ඩක් දුරස් කරගන්න. මේ තියෙන ඔක්කොම නානා භවෝ විනා භවෝ කියලා කලින්ම කල්පනා කළ තියාගන්න. මම මැරිලා කොහෙද යන්නේ කියලා කලින්ම කල්පනා කළ තියාගන්න. අර හොඳට පණ තියෙන කාලේ, හොඳට ශක්තිය තියෙන කාලේ මේව කල්පනා කළා තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒවයින් හිත ටිකක් දුරස් කරගෙන තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපායට නැතුව වෙන කොහෙට හරි ටිකට් එකක් බුක් කරලා තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඔන්න ඔය වෙනස තමයි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මෙන්න පැවිදි වෙලා හෝ වේවා, ගිහි ගෙදර හොඳගෙන හෝ වේවා, තමන් අර පැවිදි හිතක් හදා ගන්නවා නම් අන්න ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නේ. මෙන්න මේ වයින් හිත පොඩ්ඩක් දුරස් කරගන්න. මේ පසුතැවීමක් හිතට තියාගන්න එපා. තමන් ඒ ශක්තියෙන් ඉන්න කාලේ, හොඳට ඉන්න කාලේ ඒ අවශ්‍ය වැඩ කටයුතු කරලා තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් මම කැමති මේ සාකච්ඡාව ඉවර කරන්න මේ නිස්සරණ වනේන්නේ අපි පටන් ගන ගියේ. ඉතින් නිස්සරණ වනේන්ම අපි ඉවර කරන්න බලමු. දැන් මේ විදිහට දැන් අපි කිව්වා පැවිදි පිරිසක් ඉන්නවා. මේ කැලයක් ඇතුලේ ඉන්නවා. ඊළඟට කැලේ කෙරවල ගම තියෙනවා. කැලේ කෙරවල ගම තියෙනවා. ඉතින් ওই රාත්‍රියේ දවස ගෙවිගෙන යනකොට සාමාන්‍යයෙන් රැයේ මුල් යාමේ නෙමෙයි දෙවැනි යාමේ වගේ වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ගමත් නිහඬ වෙනවා. ගමේ යම් කිසි පීකර් ටිකක් තියෙනවා නම්, මිනිස්සු කෑ ගහන සද්ද ටිකක් තියෙනවා නම් ඒකත් නිහඬ වෙනවා. ඊළඟට මේ නිස්සාරණවානේ ඇතුලේ අපිගේ අපේ සද්දත් ඔන්න ටික ටික නිහඬ වෙනවා. ආ ග්‍රයින්ඩර් එහෙම වැඩ කරන සද්ද තිබුණා නම් ඒවත් පොඩ්ඩක් නිහඬ වෙනවා ඔන්න රැයේ මැද යාමේ වෙනකොට. දැන් එතකොට කැලෙත් නිහඬයි, ගමත් නිහඬයි. ගොම්මන් කලවරකුත් එක්ක ඒ උදා වෙන රැයේ මැද යාමේ වෙනකොට කැලෙත් නිහඬයි, ගමත් නිහඬයි. ඉතින් මේ නිහඬතාව අතරේ එක පාට ඔන්න මොකද වෙන්නේ? මෙන්න මේ නිහඬතාවේ බිඳගෙන, මේ පාළුව බිඳගෙන මහා විලාපයක් මෙන්න මේ කැලේ පුරා පැතිරිලා යනවා. මහා විලාපයක් පැතිරිලා යනවා. හරියට අර කාන්තාවක් මරණ බියකින් යටිගිරියෙන් කෑ ගහනවා වගේ විලාපයක් පැතිරිලා යනවා. මොකද්ද මේ විලාපේ? අන්න උලමාගේ විලාපය පැතිරිලා යනවා. උලමා විලාපයක් තියෙනවා. අර පාළුව දෙවනත් කරලා අඬන්න එපා කුවට මොකද පාළුව දෙවනත් කරලා උලමා අඬනවා. එතකොට ඔක ගමටත් ඇහෙනවා. මෙයා පිටත් කැලේ ඉන්න අපිටත් ඇහෙනවා. එතකොට ගමේ මිනිස්සුන්ට මේ කැලේ ඉඳලා ඇහෙන සද්දේ මොන විගියේ හැඟීමක් දනවනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මෙන්න මේ උලමාගේ විලාපය මොන විදියේ හැඟීමක් දනවනවද කියලා හිතලා බලන්න. ඉතින් කියනවා මේ උලමා කියන සතා මහා මූසලයි. මේක හැඬුවොත් ඔන්න මරණයක් කියලා කියනවා. ඉතින් මරණයක් කියලත් බෑ, එච්චරට බයයි කියනවා. මරණ හතක් කියනවා මේක හැඬුවොත්. ඊළඟට කියනවා මේ ගමක් පාළු වෙනවා කියනවා මේක හැඬුවොත්. ඊළඟට ගමක් පාළු වෙනවා කියලත් මදි තරම්, එච්චරට බයයි. ඉතින් කියනවා ගම් හතක් පාළු වෙනවා කියලා කියනවා. ගම් හතක් පාළු වෙනවා කියලා කියනවා. ඔන්න ඔය විදිහට තමයි මේ උලමාගේ හැඬීම අර ගමේ ඉන්න මිනිස්සුන්ට, ගමේ ඉන්න මිනිස්සුන්ට ওই විදිහේ හැඟීමක්. නමුත් මේ කැලේ ඉන්න අපිට, මේ කැලේ ජීවත් වෙන අපිට මේ උලමාගේ හඬ බොහෝ වෙලාවට කෘතුහලයක් දනවන දෙයක්. මේ මොකාද මේ කෑ ගහන්නේ? කුටියේ උඩ ඉඳලා මේ ගහේ ඉඳලා මොකාද කෑ ගහන්නේ කියලා බොහොම කෘතුහලයක් දනවන දෙයක්. එතකොට ගාර ගමේ මිනිස්සු කියන කාන්තාවකගේ අවතාරයක් නොයිකුත් දේවල් කියනවා. ඒ වෙනුවට අපිට හිතෙනවා, කල්පනා කරනවා මේක කෘතුහලෙන් පරීක්ෂා කරලා බලන්න මොන විදිහේ දෙයක්ද. ඉතින් මොකද කරන්නේ? අර හඳට එළිය කරන්න පුළුවන් තරම් දිගට වදින ටෝච් චාර්ජ් කරගෙන ඉතින් ඔන්න උලමා කෑ ගහනකම් බොහොම කෘතුහලයෙන් බලාගෙන ඉන්නවා. කෑ ගහපු ගමන් ඔන්න ටෝච් එකත් අරගෙන එළියට පැනලා එළිය කරලා බැලුවාම මේ උලමා කියන්නේ මහා විශාල බකමූණෙක්, බස්සෙක්. මහා විශාල ඇස් දෙකකුත් තියෙන, මහා විශාල ශරීරයකුත් තියෙන අර උකුස්සෙක් වගේ බස්සෙක්. ඊළඟට මේකගේ කන් දෙකක් වගේ පිහාටු වලින්, කන් දෙකක් අන් දෙකක් වගේ පිහාටු වලින් අමුතු විදිහේ කොටසක් ඔළුව උඩ තියෙනවා. ඔළුව උඩ අං දෙකක් තියෙනවා වගේ පිහාටු වලින් මෙන්න මේ සතාගේ පිහිටලා තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. අන කෘතුහලයෙන් බැලුවාම පේනවා මේක මේ උලමා කියන එක මහ විශාල බස්සෙක් කියන තරමට දැනගන්න පුළුවන්. අර බය වෙනවා වෙනකොට කෘතුහලයක් ඇති වෙනවා. එතකොට අර ගිහි හිතක් තියෙන කෙනෙක් මේ ජීවිතය සම්බන්ධයෙන් මේ ජීවිතයේ යථා ස්වරූපය සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට බයවීමක් තමයි ඇති වෙන්නේ. බයවීමක් තමයි ඇති වෙන්නේ. මරණයක්, මරණ හතක්, ගමක් පාළු වෙනවා, එහෙම නැත්නම් ගම් හතක් පාළු වෙනවා කියලා ඔන්න බයක් ඇති වෙනවා. එහෙම නැතුව මේ විදිහට මෙන්න මේ පැවිදි හිතක් හදාගන්න උත්සාහ කරපු කෙනෙක් මෙන්න මේ මරණය කියන එක එයාට කෘතුහලය දනවන එක. මරණය කියන එකත් තව අත්දැකීමක් විතරයි. මේ ජීවිතයේ මොන මොන දේවල් තිවිලා නැති වෙලා ගියත් ඒ හැම දෙයක්ම තවත් එක අත්දැකීමක් විතරයි. සතුටු දනවන දෙයක් වුණත් දුක දනවන දෙයක් වුණත් ඒකත් තව එක අත්දැකීමක් විතරයි. ඔන්න ඔය විදිහේ වෙනසක් මේ හිතේ ඇති කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන මාර්ගය. අනර කැලේ ගමේ ඉඳලා උලමගේ සද්ද අහනව වෙනුවට මෙන්න මේ කැලේ ඉඳලා උලමගේ සද්ද අහන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ විදිහට කැලේ ඉඳලා උලමගේ සද්ද ඇසීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මම කියන්නේ අදත් ගෞරවනීය කුසල ධම්මකසල ස්වාමීන් වහන්සේ බොහොම වටින ධර්ම දේශනාවක් සිද්ධ කරා ගිය සතියේ පටන් ගත්ත මේ ගිහියෙක් වෙලා ගිහියෝ වෙලා අපි කොහොමද පැවිදි හිතක් හදාගන්නේ කියන විදිහට ගිය සතියේ ආරම්භ කරපු ධර්ම දේශනාව බොහොම අර්ථවත් විදිහට අද නිමා කළ. අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා මං හිතන්නේ ඒ ධර්ම දේශනාවේ. මං නදීප් මහත්මයාට ආරාධනා කරනවා අද අපිට ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සංඝරාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද ස්වාමීන් වහන්සේ එක කමඨහන් වார்த்தාවක් අපිට ලැබිලා තියෙනවා. මට ඒක ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි.
ගරු ස්වාමීන් වහන්සේ, පරයන්කේ ආනාපාන සති භාවනාව දිනකට දෙවරක් මම දැන් මෙතන ලෙස භාවනාවට එළඹෙන විට විතම හුස්ම නොදෙනී ඇත. පළමුව අඳුරු අවස්ථාවක් අත්දකින අතර හැම විටම සතිය යොදවමින් මනස අවදියෙන් තබා ගැනීමට උත්සාහයක යෙදෙමි. භාවනාවේ මුල් අවස්ථාවේදී හිත පිට ගිය විට නිරායාසයෙන්ම මුල කර්මස්ථානයට මනස යොමු වේ. එහිදී ගැඹුරු ආශ්වාසයක් ආරම්භ වී එය කෙළවර මන ආකාරයක් ආශ්වාසයේ කෙළවර ඇති අවකාශයක් විඳිමින් ගැඹුරු සහ දීර්ඝ ප්‍රාශ්වාසයක කෙළවර හුස්ම නැති වී යන අයුරු දකිමි. නැවතත් හුස්ම නොදැනෙන අඳුරු ස්ථානයකට පැමිණේ. සතිය දුබලව ඇති විට මෙලෙස හුස්ම රැලි වරක් දෙවරක් පෙනේ. ඉන්පසු එවැනි බාධා නොමැතිව හිස් අවකාශය දෙස නිසලව බලා සිටිය හැක. සතිය ප්‍රබලව ඇති විට මෙලෙස මූල කර්මස්ථානයට ආපසු යෑමක් නැත. සිතිවිලි කලාතුරකින් ආවත් සතිය පැමිණ ඒවා පළවා හරී. එවිට මනස අවදියෙන් පසුවේ. නිදිමත ඇතිවීම විරලය. රූප සංඥා ආවත් පසුව ඒවාත් නැතිව යයි. කය නොදැනේ. ශබ්ද නොඇසේ. වුවමනාවෙන් බැලුවොත් දැකගත හැක. හිත පිටගිය අවස්ථාවල අවකාශයේ සිට එය දකි. එකට නැවත ආපසු පැමිණෙන්නේ අවකාශයටයි. මුල කර්මස්ථානයට නොවේ. එවිට හිත මදක් සැලීම නිසා වීරිය යොදා සතියේ එම මොහොතට ගෙන ආවිට නැවතත් නිසසල සැහැල්ලු තත්ත්වයකට පත් වේ. චේතනා රහිත අතර ඇලීම් ගැටීම් වලින් තොරය. විනාඩි 40ක් පමණ මෙම තත්ත්වය පවත්වා ගැනීමට පුළුවන්ය. නමුත් මෙම භාවනාවල ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන සැලීම් සහ කිපීම් ක්‍රමයෙන් විරංජනය වන ආකාරයත් ගැටීම් ඇලීම් ලිහිල්වන ආකාරයත් අත්විඳිමි. මෙම ආත්ම විශ්වාසය මා ලබා ගත්තේ කමඨහන් සුද්ධ කිරීම හරහාය. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් ලැබුණු අප්‍රමාණ උපදෙස් ඉමහත් පිටුහලක් විය. අද මම යම් ස්ථාවර තත්ත්වයක් ඇත්නම් ඒට හේතුව ඔබ වහන්සේලාගේ අසීමිත ධර්ම දානය සහ ඉමහත් කැපකිරීමෙන් සිදු කරන භාවනා වැඩසටහන්ය. මෙවැනි මඟ පෙන්වීමක් ලෝක කිසි තැනකදී මම දැක නැත. නිස්සරණ මනෙන් නිවන් දොරටු වෙත අනිවාර්යෙන් ගමන් කළ හැකිය යන විශ්වාසය ඇති කරගත යුතුය. විශේෂයෙන්ම ආධුනික යෝගීන්ට උපකාරී විය හැකි නිසා මෙම වාර්තාව ලීවෙමි. මා වෙසසින්ම අන් අයගේ කමටහන් වාර්තා සහ ඒවාට ලැබුණු උපදෙස්ද මහත් ප්‍රවේශමින් උපයෝගී කරගනිමි. ඒවා සියල්ලටම සවන් දීම නිසා මිණිකැට වැනි දහම් කරුණු ගිලිහී යාමට ඉඩ නොදුන්නෙමි. ඒ වාගේම ලොව පුරා සිටින වැඩසටහන් මෙහෙවන සියලු දෙනාගේම කැපවීම මිල කළ නොහැකි තරම් වටිනේය. මෙවැනි සම්මිශ්‍රණයක් ලොව කොතනකවත් නැත. එබැවි මෙම කෙටි සටහන සියලු දෙනාටම උපකාරයක්ම වේවා. එමෙන්ම අති උතුම් ලොකු ස්වාමින් වහන්සේටත් නිස්සරණ වනයෙහි සියලුම ස්වාමින් වහන්සේලාට සහ වැඩසටහන් මෙහෙයවන සියලුම දෙනාටම තිසරණ සරණින් ප්‍රාර්ථනා කරන ආකාරයටම නිවනේ සැනසීම ලැබේවා. වාර්තාව අවසන්. ස්වාමින් වහන්ස
ඉතින් අපි කියමු සාදු 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 කියලා නේද? ඔය වගේ ඒකට ඉතින් ඔයිට වැඩි කියන දෙයක් නැහැ. ඉතින් අපි බලන්න දැන් නොතන හොඳ වැදගත් පොයින්ට්ස් කීපයක්ම තියෙනවා. එකක් තමයි අර බලන්න දැන් කෙනෙක් හිතනවා මේක මේ කරන් මේ වැඩේ කරනවා. නොකර ඉන්නවට වැඩිය හොඳයි කරනවා. නමුත් එතනින් එහාට මේක මේ කිරීමේ පමණකුනුත් හරියන්නේ නැහැ. ඒක තව කෙනෙක්ට ප්‍රකාශ කරන්න ඕනේ. මේක වාර්තාවකට ලියන්න ඕනේ. අර හැමදාම තියෙන එක හරි කමක් නැහැ වේවා. වාර්තාවකට ලියන්න ඕනේ. අනේ ප්‍රකාශ කිරීම තුලින් තමුන්ට අමුතුම විදිහේ මේ තියෙන ගැටලු පිරිසිදු වීමක්, ඒ වගේම තමුන්ගේ කමටහන් තමුන්ටම සුද්ධ කරගන්න පුළුවන් හැකියාවක් එනවා. අනර ප්‍රකාශ කිරීම තුලින් ඊළඟට ඒක කාට හරි ඉදිරිපත් කිරීම තුලින් ඒ ලැබෙන උපදෙස්වලිනුත් අර කලින් නොදැක්ක පැත්තක්, කලින් නොපෙනුණු පැත්තක් ළඟා කරගන්න හැකියාවක් එනවා. ඉතින් අර කරාට විතරක් හරියන්නේ නැහැ. ඒ වෙනුවට ලියන්න ඕනේ. ලිවට විතරක් හරියන්නේ නැහැ. ඒක කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඕනේ. කරපු කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඕනේ යම් කිසි පමණකට හරි. ඉතින් අන්න ඒ විදිහට කරනකොට තේරෙනවා මේක කිරීම පමණිනුත් යම් කිසි පහසුවක් ළඟා වෙලා එනවා. යම් කිසි මාර්ගයේ එළිවීමක් එනවා. ඊළඟට මේක ලිවීම පමණින් ඔන්න තව ටිකක් මේක සුද්ධ වෙලා එනවා. තව ටිකක් එළි වෙලා එනවා. ඊළඟට මේක කට්ටියකට ප්‍රකාශ කිරීම පමණින්, ඒ කල්යාණ මිත්‍ර පිරිසකට ප්‍රකාශ කිරීම පමණින් අන්න තව ටිකක් මේක සුද්ධ කරගන්න පුළුවන් කියලා මේකේ පියවර ගණනාවක් තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් කරනවා. නමුත් කියන්න හිතෙන්නේ නැහැ මේක. කියන්න උත්සාහවත් වෙන්නේ නැහැ. දැන් ওই අත්දැකීම අපිට හොඳට තියෙනවා. මෙහෙට අලුත් කෙනෙක් අහම ගොඩක් වෙලා ඉතින් මට අහු වෙනවා ඔන්න මූලික උපදෙස් ටික දෙන්න. ඉතින් මූලික උපදෙස් ටික දීලා ඔන්න දවසක් විතර කරලා එන්න කියලා දෙනවා ඉතින් පණිවිඩේ. ඉතින් මේ තැනත්ත දවසකට පස්සේ අහම මෙන්න මේ දෙවනි හමුවීම බොහොම ලස්සන වැඩේ. මොකද මේකෙදී අන්න අර ගැටණේ අපිට දකින්න පුළුවන්. මොකද මේ තැනත්ත දැන් කරලා තියෙන්නේ. කරාට මොකද මේක වචන වලට නගන්න මෙයාගේ එච්චර කැමැත්තක් නැහැ. ඇවිදිනකොට මොනවද දැක්කේ කියලා ඇහුවොත් ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් ඕ ඇවිදින එක හොඳට කරා. මේ හොඳට මටන මෙහෙම භාවනාව කෙරුණා කියලා තේරුණා. ඊළඟ වාඩි වෙලා ඉන්නකොට මොනවද දැනුනේ කියලා ඇහුවොත් කියනවා වාඩි වෙලත් මං ඉඳියා හොඳට භාවනාව කෙරුණා කියලා හිතුණා. ඔන්නෝම ඉවර කළා. මොකක් හරි වෙන මොකක් හරි වැල්වටාරමක් දොඩවන්න ගන්නවා. වෙන මොකක් හරි කොහේ හරි තියෙන දෙයක් දොඩවන්න ගන්නවා. නමුත් මේ තැනත්ත නැවත 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 අන්න අර මුල් තැනට අරගෙන ආවොත් කොහොමද දන්නේ භාවනාව හොඳට කෙරුණා කියලා? කොහොමද දන්නේ පරයන්කේ හොඳට තියුණා කියලා? මොනවද දැනුනේ කියලා නැවත නැවත ඇහුවොත් ඔන්න කියනවා වැලි නම් ඉතින් පෑගෙනව දැනුණා ඉතින්. වැලි ඉතින් පෑගෙන එක කියන දෙයක් නෙවෙයිනේ. කකුලත් ඉතින් වදිනව දැනුණා. කකුල මේ විදිහට වදිනව දැනුණා. ඉතින් ඕවා ඉතින් කියන්න ඕනේ දේවල් නෙමෙයිනේ කියලා තමයි හිතේ. නමුත් මේක ප්‍රකාශ කිරීම අපි ගොඩාක් දුරට අගය කරනවා. ගොඩාක් දුරට ධෛර්යමත් කරනවා. නැවත නැවත ලියන්න. කටවචනෙන් කියන්නත් එපා. ලියලම කියන්න. මොකද කටවචනින් කියන්න ගියාම අපි නොයේකුත් දේවල් කියවන්න ගන්නවා. ඒ වෙනුවට වාර කොලයක් අරගෙන ලියන්න. සමුගේ අදහස හරි පැහැදිලිව ලියන්න. අනේ ලියපු එක ඉදිරිපත් කරන්න කියලා කියනවා. අනේ විදිහට මේ මුලින් අර අපි කරන්න කියන වැඩේ ලිවීමෙන් සහයක ප්‍රකාශ කිරීමෙන් කොච්චර පිරිසිදු වීමක් වෙනවාද කියන එක තමයි මේ කමටහන් වාතාවේ මම දැක්ක වැදගත්ම දෙයක් මොකක්ද කියන උත් කියන්න උත්සාහ කරනවා. මම මේ කිරීම තුළින්, ලිවීම තුළින්, ඊළඟට ප්‍රකාශ කිරීම තුළින් කොච්චරනම් පිරිසුදු වීම, කොච්චරනම් පහසුවක් මගේ ජීවිතයට ළඟා වෙලා ආවාද කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් ඊළඟට දැන් ඒ සක්මන් පරියංග දිහා බැලුවොත් දැන් අර හුස්ම අල්ලගෙන පටන් ගන්න වැඩි, මොකක් හරි දෙයක් තියෙන තැනකින් පටන් ගන්න වැඩි. ඔන්න ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යනකොට, සිහිය පිහිටවගෙන යනකොට අන්න අර තියෙන දේවල් අතර හිස්තැන් පේන ගන්නවා. දෙයක් තියෙන තැනම දෙයක් නැති ස්වභාවෙත් තියෙනවා කියලා තේරෙන්න ගන්නවා. ඒක ටික ටික අහුවෙන්න ගන්නවා. අන්න ඒ අහුවෙන එක තමයි ඔය කියලා තියෙන්නේ. මුලින් අර හුස්ම අල්ලගෙන පටන් ගන්නතර මොකද හුස්ම බලාගෙන ඉන්නකොට තේරෙනවා ඔන්න ටික ටික හිස්තැන් මතුවෙලා ඉන්නවා. අපි නේදන්නේ මේක මහා ඝන බාල විදිහට ස්ථිර විදිහට යන දෙයක් කියලා. මොකද හිඩසක් නෑ කියලා තමයි හිතෙන්නේ. ඔය යකඩ අපි හිතමු කෑල්ලක් ගත්තොත් අපිට හිතෙනවා මේ වායුවේ නම් යම්කිසි ඉඩක් තියෙනවා. ඊළඟට ද්‍රවවලත් යම්කිසි පමණකට ඉඩක් තියෙනවා. මේ යකඩ කෑල්ලේ නම් ඉඩක් ඇත්තෙම නෑ කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් ඔය යකඩ කෑල්ල ඉඩක් ඇත්තෙම නෑ කියලා හිතනවා වගේම තමයි අපේ මේ ජීවිතෙත් මෙන්න මේ ස්ථිර ඝන බාල ගලණයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. නමුත් මේක දිහා පොඩ්ඩක් අවධානයෙන් බලා ඉන්නකොට මේ යකඩ කෑල්ල නැවත නැවත පරීක්ෂා කරනකොට ඔන්න අලුත් කට්ටිය හොයාගෙන කියනවා මොකද්ද මේ යකඩ කෑල්ල මේ විදිහට ඝන බාල විදිහට තියුණාට මොකද මේකෙත් වැඩිපුර තියෙන හිස්තැන්. මේකෙත් වැඩිපුර තියෙන හිස්තැන්. මේක පුරාම හිස්තැන් තමයි වැඩිපුර තියෙන්නේ කියලා ඔන්න බලලා කියනවා. ඉතින් ඒ විදිහට මෙන්න මේ රූප, සද්ද, හිතවිලි, අනම්මනම් ඔක්කොම අතරේ ආනාපානෙ තියෙනවා. ඒතර ඔය ටික ඔක්කොම බැලුවාම මහා ඝන බාල දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. මේක බොහොම ලං කරන්න බැරි තරම් ඝන බාල දෙයක් විදිහට තමයි අපිට පේන්නේ. නමුත් නැවත 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 බලනකොට තේරෙනවා මොකද්ද අන්න යකඩ කෑල්ල තියෙනවා කියලා හිතාගෙන ඉඳියට මොකද යකඩ කෑල්ල ඇතුලෙත් හිස්තැන් තමයි වැඩි. පරමාණුවක් තියෙනවා වටපිටාවේ ඊට වැඩිය මහා විශාල ප්‍රදේශයක් හිස්ව තියෙනවා. අනේ විදිහට මේකෙත් මේ සිතිවිලි ශබ්ද අතරේ අන්න හිස්ව තියෙනවා කියන එක දැක ගන්න පුළුවන්. හිස්ව තියෙනවා කියන එක දැක ගන්න පුළුවන්. අනේ ඒක ටික ටික සමාදම් වෙන්න පුළුවන්. ඒක සමාදම් වුණාම මොකද වෙන්නේ? අන්න ওই විදිහට තමුන්ට තේරෙනවා මගේ හිත ආනාපානේ තියෙනවා. හුස්ම දෙකක් තුනක් බලනකොට ඔන්න දැන් යම්කිසි හිත් ස්වභාවයකට ගිහිල්ලා තියෙනවා. ඒ හිත් ස්වභාවයකට ගියා කියලා එතනින් ඒක ඉවර වෙන්නේත් නැහැ. අන්න හිස් තැන ඇති වෙනවා නැති වෙනවා. නැවත ආනාපාන එනවා, නැවත මොකක් හරි එනවා. හිස් තැනත් ඒ විදිහට පවත්වන්න බෑ. හිස් තැනේ ඉන්න තමයි ඊළඟට උත්සාහ කරන්නේ. දැන් අර ආනාපානේ ඉඳලා හිස් තැනට ගියාම මොකද කරන්නේ? හිස් තැන තියාගන්න ෆයිට් කරන්න හදනවා. නමුත් හිස් තැනත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මොකද වෙන්නේ? හිස් තැනෙත් අස්ථිර ස්වභාවයක් තියෙනවා. දෙයක් තියනවා, දෙයක් නැහැ කියන දේත් නැවත නැවත වෙනස් වෙවි යනවා කියන එක මේ තැනැත්තට දකින්න පුළුවන්. ඒක මේ හිතෙන් බාරගන්න මේ තැනැත්ත උත්සාහවත් වෙනවා. ඉතින් ඒ බාර ගැනීම ඔය ඇස් දෙක පියාගෙන වාඩිලා ඉන්න වෙලාවේ විතරක් නෙමෙයි, ඊළඟට ඇවිදින වෙලාවේ විතරක් නෙමෙයි, අර මුළු ජීවිතේ පුරාම වෙන බාර ගැනීමක්. ඉස්සර ස්ථිර විදියට පවත්වන්න උත්සාහ කරපු දේවල් දැන් ඒ අතරේ ස්ථන දැකිලා ඒ වෙනුවට යවන්න පුළුවන් හැකියාවක් එනවා. අර ඉස්සර බැට් එක දාපු බෝල වලට දැන් පොඩ්ඩක් නිදැල්ලේ යවන්න පුළුවන් හැකියාවක් එනවා. අන්න ඒ ජීවිතේ ඒ විදිහේ පරිවර්තනයක් වෙනවා. ඉස්සර මේවා ඝන බාල විදියට ගත්තට මොකද දැන් මේ දේ අතරේ හිස්තනක් තියෙනවා කියලා මේ තැනතර දැනෙන්න පුළුවන්. ඉස්සර කෙනෙක් කියපු දෙයක් බොහොම ස්ථිර විදියට දැඩි විදියට ගත්තට මොකද අන්න කියපු දේ එක්කම එතන යහ වැටි හිස්තැනට සිහිය යදුවොත් අන්න අර කියපු දේ අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ. අර කියපු දේ ප්‍රමාණය බොහොම සුළුයි එතනින් එහාට දේවල් වලට. දැන් බලන්න අපි හිතලා ඔය අපේ බොහෝ කාලයක් තිස්සේ දිනු වෙලා ආපු යාළුකම්, හිත මිත්‍රකම් තියෙනවා. ඒ වගේ කෙනෙක් අපි හිතමු අපිට මොකක් හරි වැරදි වචනයක්, වැරදි ක්‍රියාවක් එක අවස්ථාවක සිද්ධ වෙනවා. එක අවස්ථාවක කියනවා. ඉතින් අපි මේ ක්‍රියාව අල්ලගෙන, මේ වචනේ අල්ලගෙන අර මනුස්සයත් එක්ක අර අවුරුදු 10ක් 15ක් 20ක් තිබුණ යාළුකම, සම්බන්ධකම විනාශ කර ගන්නවා. අර එක වචනයකට, එක ක්‍රියාවකට අර අවුරුදු 20ක් තිස්සේ ගලපගෙන ආපු දේ, එකතු කරගෙන ආපු දේ, ඒ ටිකෙන් ටික ගොඩ නැගිච්ච දේ අන්න එක වචනයකට, එක ක්‍රියාවකට ප්‍රතික්‍රියා දැක්වීම තුලින් අන්න විනාශ වෙලා යනවා. ඒ වෙනුවට අපි ප්‍රතික්‍රියා නොදක්ව ඉඳියොත්, ප්‍රතික්‍රියා නොකර ඉඳියොත්, මේක ඇහුන්නේ නැහැ වගේ ඉඳියොත්, මේ අතරේ හරි හිස් තැනට හිත දාලා ඉඳියොත්, අන්න මේ තැනත්තම පස්සේ ඇවිල්ලා කියන්න පුළුවන් මගේ අතින් වරදක් වුණා. ඒ වෙලාවේ මම පොඩ්ඩක් දුම්මල වාරම අතට අරගෙන ඉඳි. මගේ අතින් මේ විදිහේ වරදක් වුණා. මට සමාව වෙන්න කියලා වුණත් කියන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ විදිහට මෙන්න මේ අර ලොකු සායනාස ඊයේ සඳහන් කරා මං හිතන්නේ මේ බාධක අතර ඇති තැන අතර සම්බාධේ අවකාශය වන්න කියලා. මේ සම්බාධ ඇති ස්ථානයක හිස්තන හොයාගන්න තමයි මේ ප්‍රතිපදාව. මේ සම්බාධ ඇති ස්ථානයක හිස්තන හොයාගන්න තමයි මේ ප්‍රතිපදාව. අනේ ඒ විදිහේ ගමනකට තමයි අපි යොමු වෙලා ඉන්නේ. ඉතින් මේ අහගෙන ඉන්න පිරිසටත් මේ ලියපු පිරිසටත් අනේ ස්ථාන සොයා ගැනීම සඳහා මේ වார்த்தාවත් හේතු වාසනා වේවා කියලා අපි පතමු.
ලිඛිත ප්‍රශ්න අවසන් ස්වාමීන් වහන්ස, එක අතක් එසේ වුණා. දැන් මං නාවන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා අන්වෙක් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. මට තියෙන පළවෙනි ප්‍රශ්නේ මේ දැන් හුස්ම රැල්ල ගෙවිලා යනකොට හිස් බවක්කට එනවන් එතනදී ඒ හිස් බව සමනය පරියන්කෙන් පරියන්කයට ඒ හිස් බවේ කිසියම් වෙනසක් තියෙනවා, එහෙම වෙනසක් දැනලා තියෙනවා. කය එහෙම සම්පූර්ණයෙන් වගේ දැනෙන්නේ නැතුව යන හුස්ම රැල්ලත් බොහොම සුළුවට දැනෙන්නේ. ඊට පස්සේ තව වෙලා යනකොට මේ හුස්ම රැල්ලත් හිස් බවට වගේ පත් වෙනවා. එතකොට දැන් තනිකරම හිස් බව විතරයි දැන් එතනදී නිකන් තවදුරටත් එහෙම බලාගෙන ඉන්නද තියෙන්නේ කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. අවසරයි.
ඔව්, එතකොට දැන් මේ හිස්තැන ලැබුණාම අපි හිස්තැන තියාගන්න උත්සාහ කරනවා. ඒ වගේම ආනාපානෙ ලැබුණාම අපි ආනාපානෙ තියාගන්න උත්සාහ කරනවා. ඔන්න ඔය විදිහේ දෙපැත්තක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙක අතර දෝලණය තමයි ඊළඟට පේන්න ගන්නෙ. මුලින් ආනාපානෙ පේනවා. ආනාපානෙ දෝලණය පේන්න ගන්නවා. ආනාපානෙ වෙනස් වීම පේන්න ගන්නවා. ඊළඟට හිස්තැන පේනවා. ඊළඟට හිස්තැනේ වෙනස් වීම පේන්න ගන්නවා. හිස්තැනේ වෙනස් වීම පේන්න ගන්නවා. ඉතින් ඔය හැම අවස්ථාවෙම අපි මේක ස්ථිර විදිහට තියාගන්න ෆයිට් කරනවා. සටන් කරනවා. ඒක තමයි අපේ ස්වභාවය. ඉතින් ඒකට දොසක් කියන්නේ නැහැ අපි. ඒ වෙනුවට නැවත නැවත කරන්න. නැවත නැවත උත්සාහ කරන්න. අනේ එතකොට තේරෙනවා මෙන්න ආනාපානෙ තියුණා. ඒකේ වෙනස් වෙන ස්වභාවය දැනුණා. ඊළඟට හිස්තැන තියුණා. හිස්තැනක් තියාගන්න බෑ. හිස්තැනත් වෙනස් වෙලා ගියා කියන එක දැක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ ගමනක් තියෙනවා. එතකොට ඕක දෙපැත්තට දෝලණය වෙනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විදිහට මොකක්ද මේකෙන් මෙතනින් එහාට ගමන කියලා ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුව නේ ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙම ගැටලුවක් මතු වුණා කියන්නේ මොකද්ද? එතනින්ම අපි මේ දෙක මත පදනම් වෙලා ඊළඟ තැනක් හොයනවා කියන එකනේ. ඒ වෙනුවට ඒකක් නැහැ. එහෙම එකක් නැහැ. මෙන්න මේක බාරගන්න මගේ හිත සූදානම් වෙන්නේ කවදාටද කියලා, මෙන්න මේ දෝලණය බාරගන්න මගේ හිත සූදානම් වෙන්නේ කවදාටද කියලා මෙතනින් එහාට යනවා වෙනුවට මෙන්න මේ තියෙන දේ මේ විදිහට බාරගන්න සූදානම් වෙන්නේ කවදාද කියන එක තමයි ඔතෙන්දි තීරණය වෙන්නේ. අන්නේ බාරගන්න සූදානම් වුණ දවසට අන්නේ ඊළඟ දොර විවෘත වෙන්න පුළුවන්. ඒ බාර ගන්න සූදානම් නොවන තාක්කල් ඔය දොර වැහිලා තියෙන්නේ. ඉතින් ඒකින්ද බලන්න හිස්තැන හෝ වේවා, එහෙම නැත්නම් ආනාපානි හෝ වේවා, හිස්තැනේ ඇතිවීම හෝ නැතිවීම හෝ වේවා, එහෙම නැත්නම් ආනාපානි නැතිවීම හෝ වේවා, ඔන්න ඔය වෙනස අපිට බාල ගන්න පුළුවන් හැකියාවක් තියනවාද? ඒ වෙනස අනුමෝදන් වෙන්න හැකියාවක් තියනවාද? මේ හැමදියාම යම් කිසි මධ්‍යස්ථ ස්වභාවයකින්, උපේක්ෂා ස්වභාවයකින් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවාද කියන ශක්තිය දිනු කර ගන්න ඕනේ. ඉතින් ඒක අමෝරාවෙන් ගන්න පුළුවන් ශක්තියක් නෙමෙයි. කරනකොට දිනු වෙලා එන ශක්තියක්. ඔන්න අර සෙන් කතාවක් තියෙන මොකද්ද? ඔන්න කොඩියක් වැනි වැනි තියුණලු කොඩි කණුවක. ඉතින් මේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවලු මොකද්ද? අන්න අර කොඩියක් වැනෙනවා. කොඩිය වැනෙනවා බලන්න අර කොඩියක් වැනෙනවා කියලා කිව්වලු. ඊළඟට තව හාමුදුරු කෙනෙක් කියනවලු නෑ නෑ ඒ කොඩියක් නෙමෙයි වැනෙන්නේ. ඒ වෙනුවට අර හුළඟ තමයි අපිට පේන්නේ කියලා. අන්න කොඩිය කියන්නේ මොකද්ද? අර දෙයක් ඇති තැන වගේ. ඊළඟට හුළඟ කියන්නේ මොකද්ද? දෙයක් නැති තැන වගේ. අපිට හුළඟ පේන්නේ නෑනේ. ඒ වෙනුවට කියනවා අන්න හුළඟ තමයි හෙල්ලෙන්නේ. අර තැනත්තා කියනවා අර කොඩිය තමයි හෙල්ලෙන්නේ. ඉතින් ඔහොම එන වාදයක් විවාදයක් පටලගෙන ගියාලු. ඉටස තුන්ගනි හාමුදුරුගෙන කැයිල්ල කියනල මොකක්ද ඔය කොඩිය හෙල්ලෙනවත් නෙමෙයි, ඔය හුළඟ හෙල්ලෙනවත් නෙමෙයි, අන්න උඹේ හිත තමයි ඔය හෙල්ලෙන්නේ කියලා තුන්ගෙනි ඇවිල්ල කිව්වලු. අන්න අර අපේ හිතේ සෙලවීමෙන් තමයි මෙන්න මේ හැම දෙයක්ම නැගිලා එන්නේ. එතකොට බලන්න මෙන්න මේ හිස්තැන් හෝ වේවා, මේ ආනාපානේ හෝ වේවා, හිස්තැනේ නැතිවීම හෝ වේවා, ආනාපානේ නැතිවීම හෝ වේවා, මෙන්න මේවා සමසිතින් බාරගන්න, මේවාට උපේක්ෂා වෙන්න, මේ දිහා නැවත නැවත උනන්දුව හදාගෙන බලාගෙන ඉන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවද කියලා බලන්න. අනේ බලාගෙන ඉන්න හැකියාව දියුණු කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඒක ලේසියෙන් දියුණු කරගන්න පුළුවන් එකක් නෙමෙයි. නැවත නැවත කිරීම තුළින්ම තමයි දියුණු කරගන්න පුළුවන්. ඉතින් නැවත නැවත කිරීම තුළින් දියුණු කරගත්තට පස්සේ මොන අසාධාරණේ වුණත්, මේ ලෝකේ මොන ප්‍රශ්න ගැටලි වුණත්, ගැටලුව වුණත්, අන්න ඒ අවස්ථාවේ නොසැලී ඉන්න ස්වරූපයක් මේ හිතලේ හිතේ ඇති කරගන්න පුළුවන්. අර මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ අවසානයේට නේද? මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. මෙන්න මේ ලෝක ධර්ම හාමුවේ නොසැලෙන සිතක් තියනවා නම් අන්න ඒක තමයි උතුම් දේ. ඒක තමයි නිර්මල දේ. අන්න ඒක තමයි නියම ക്ഷേම භූමිය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න නොසැලෙන හිතක් හැදෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාවෙන්. අර ලෝක ධර්ම අතරින් අර අටක් තියනවානේ. අට අපේ පස්සෙන් එළවගෙන එනවා කියනවා නේද? ලෝකෙ පිටිපස්සෙන් එළවගෙන යනවා කියනවා. ලෝකෙ අට පිටිපස්සෙන් එළවගෙන යනවා කියනවා. ඔහොමනේ කියන්නේ. ඉතින් එන්නේ මේ අට හාමුවේ නොසැලෙන හිත හදන්න ඕනේ. ඒ නොසැලෙන හිත හදාගත්තොත් අන්න ඒක තමයි උතුම්ම මංගල කර්මයක කර්ම කරුණ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒ ප්‍රතිපදාව තමයි තියෙන්නේ.
එහෙම සෝනස සෝදු සෝදු මේ තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවශ්‍යද? මේ සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ, දැන් මම සක්මන් කරන්නේ යටිපතුල විතරයි හිත තියන්නේ. අර ඔසවනවා තබනවා කියන එක මම කරන්නේ නැහැ. මේ සාමාන්‍ය යටිපතුල එකකින් එකකට අවධානයේ සතිය මාරු වෙනවා. මම දැකලා තියෙනවා දැන් එක යටිපතුල පොලේ තියෙනකොට සිතුවිලි ඇවිල්ලා තියෙනවා. ඒ වෙන බාහිර අරමුණුත් එනවා. නමුත් අර යටි පතුලේ සතිය පවතින එකට බාධාවක් නැතු ඒ දෙකම අරමුණු දෙකක් එකට වගේ හිතට පිහිටන වෙලාවල් දෙකලා තියෙනවා. මේ ඒකෙදි සමහරලාට ඒ අරමුණු දෙකක් එන එක වළක්ව ගන්න බෑ. මම උත්සාහ කරා එම වළක්වලා තනිකරම යටිපතුලට සිහිය තියන්න. නමුත් යටිපතුලේ සිහියට බාධාවක් නැතුව බාහිර අරමුණක් තියෙනවා. මට අඩි 10ක් විතර සක්මන් කරතෙහි යටිපතුලයි බාහිර අරමුණයි දෙකම එකට හිතේ තියෙද්දිත් මම ඉතින් ඒක මගේ අරගෙන වෙලා තියෙන. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඒක ගැන උපදේශයක් අවබෝධයක් ඔබ වහන්සේකින් ලබා ගන්න කැමති අවශ්‍යයි ස්වාමීන් වහන්සේ.
එතකොට දැන් ඔතන මෙහෙමනේ, දැන් මොකද්ද ඔසවනවා තබනවා කියලා ඒ කියන්නේ මේ පටන් ගන්නකොට අර නිකන් අර පොඩි කෙවිතක් අතට දෙනවා. ඒක කොයි කෙවිත විසි කරන්න ඕනේ මේ සතා හිල වුණාට පස්සේ. යන්නේ කාට කෙවිතෙන් ගහලා හරියන්නේ නැහැනේ. එතකොට ඒවා ඒ ඔය ඔය තත්ත්වයට අදාළ ඒවා නෙමෙයි. ඒවා මේ අර මූලික අවස්ථාවේ අපි කියන දේවල්. නමුත් ওই විදිහට දැන් බලන්න ওই යටිපතුළු දෙක අතර දැනීම මාරු වෙන අතරෙත් අන්නර තව ගොඩාක් ඒවුන් ඇවිල්ලා මැද්දට පනිනවා. ඈ මේ කොහේවත් නැති දේවල් ඉතුවිලි එනවා සමහර වෙලාවට මේ කකුල් දෙක මාරු වෙන අතරෙ. එහෙම නැත්නම් සද්දයක් ඇහෙනවා මේ කකුල් දෙක මාරු වෙන අතරෙ. එහෙම නැත්නම් අපේ හිත වෙන මොකක් හරි රූපයකට ගලාගෙන යනවා මේ කකුල් දෙක මාරු වෙන අතරෙ. අර තප්පරයකින් බොහොම සුළු කාලයක් තියෙනවා. ඉතින් මේ හිතේ වේගය ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වේගය නවත්තන්න ගියොත් අපිට මොකක් වෙයිද? නවත්තන්න ගියොත් අපිට මොකක් වෙයි කියලා හිතෙන්නේ?
වේසක් වෙයි කියලා හිතනවා.
يعني වේසක් ඇදලා නතර වෙනවා නම් ඒකල් ලොකු දෙයක්. එහෙම නෙමෙයි. ඕක න පිස්සු ඇදලා තමයි නතර වෙන්නේ ඕක නවත්තන්න ගියොත්. ඉතින් ඒකෙ හින්දා ඒ ගලණයට බාධාවක් කරන්න එපා. විශේෂයෙන් ඔය ඉන්න අවස්ථාවේදී ඔච්චර යම්කිසි ප්‍රමාණයකට කරපු කෙනෙක් විදිහට ඒ ගලණයට බාධාවක් කරන්න අවශ්‍ය නැහැ. යටිපතුල දෙක අතරේ දැනීම් දෙක අතරේ තව හිතවිලි 10ක් 15ක් වරේ වූ කියලා කරගෙන යන තින. ඊළඟට තවත් සද්ද 4ක් 5ක් ඇසේ වූ කියලා කරගෙන යන තින. ඒ විදිහට අනාර ස්වභාවික ගලණයට ඉඩ දෙන්න. ඒ ගලණයට ඉඩ දුන්නාම අන්න අලුත්ම ගමනක් අපිට විවෘත වෙනවා. අලුත්ම පාරක් විවෘත වෙලා එනවා. අනේ ඒ ගලණය හොයාගන්න, ඒ ගලණයට ප්ලග් වෙන්න තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ප්ලග් වුණාට පස්සේ ආපහු අදින්න එපා. ආපස්සට ඇද්දාම ඔන්න ආපස්සට ඇද්ද ගමන් වැලේ අවුල් යනවා. ඒකට අදින්න නැතුව මේ ගලණයට ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? ඉස්සරහාට මිස අපේ වාහනේ පස්සට යන්නේ නැහැ. ඉස්සරහාට මිස පස්සට යන්න දන්නේ නැහැ. අපිට සමාවෙන්න අපේ රිවර්ස් ගියර් එකක් නැහැ කියලා කියන්නේ. අන්න ඒ වගේ රිවර්ස් ගියර් එකක් නැති කරගන්න තියෙන ක්‍රමය තමයි අර ස්වභාවික ගලණයට ඉඩ දෙන්න. ඒක මුලින් ඉඩ දෙන්න අමාරුයි. ඉතින් මුලින් ඉතින් තටමගෙන අමුඩ ගහගෙන මේ වැඩ පටන් ගන්න. කමක් නැහැ. ඒ අමුඩේ ටික 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 ලෙහලා තටමන ගතියක් ටික 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 අඩු වෙලා අන්න ස්වභාවික ගලණයට ඉඩ දුන්නාම අන්නේ ගලණය ඔස්සේ තමන්ගේ හිත පවත්වා ගන්න උත්සාහ කරාම අන්න රිවර්ස් ගියර් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ රිවර්ස් ගියර් එකක් කියලා එකක් අපේ නැහැ කියලා කියනවා. ඒ වෙනුවට හැම වෙලේම ඉස්සරහට තමයි යන්නේ. ඉතින් ඉස්සරහට මිස පස්සට යන්නේ නැතුව ඉන්න කියලා කියමු.
එහෙමයි සොයනස. එතකොට මේ සක්මන් කරන වේගය අඩු වැඩි කරන එකක් එහෙම තියනවද? මම ටිකක් අඩු වෙනවා, ටිකක් වැඩි වෙනවා සක්මන් කරලා තියෙනවා. මේ ඒක සමහරලට සක්මනින්ම පාලනය වෙනවා, සමහරලට මම හිතලා පාලනය කරා. ඒකේ මොකක් හරි තියෙනවද සොයනස? තව දැනගන්න දෙයක්?
මහත්තයා හිතලා පාලනය කරන්න යන්න එපා. ඔය අන්තරයට දෙන්න එයාගේ සුදුසු වේගය හදාගන්න. ඔය බොඩි එක අපි හිතනවාට වැඩි සෑහෙන ඕකේ නොලෙජ් එකක් තියෙනවා. එයා දන්නා ඔය කරන්න ඕනේ වැඩ ටික ඔක්කොම. එයා දන්නා යන්න සුදුසු වේගෙ. ඉතින් අපි ඕක පාලනය කරලා මැද්දට පැනපු ගමන් මොකද වෙන්නේ? අන්න අර පස්සට යන ගියර එක දැම්ම වෙනවා. රිවර්ස් ගියර එකනේ ඔය දාන්න හදන්නේ නැවත නැවත. ඉතින් ඒ වෙනුවට බලන්න මේ ශරීරය දන්නා එයාට යන්න ඕනේ වේගෙ. අනේ ඒක තමයි අර ටිකක් වෙලා යනකොට අර සක්මන විසින් තීරණය කරනවා කියන්නේ. අනේ ඒ වේගෙට ඉඩ දෙන්න.
එහෙමයි සෙන්ස්. හරි සොයනස, පැහැදිලි, බොහොම පැහැදිලි. බොහොම පින් තිරුවන් සරණ සොයනස.
තිරුවන් සරණයි.
අවසරයි සොයනස. Google form වලින් ප්‍රශ්නයක් එවලා තියෙනවා කියලා මට මැසේජ් එකක් ආවා සොයනස. මට ඇක්සස් නැහැ Google forms වලට. රාජිකා හෝ පද්මා මහත්මිය තමයි Google forms වල ඇක්සස් තියෙන්නේ.
තේරුවන් සර. නදී, මට ඊට කලින් පොඩ්ඩක් අහන්න ඕනේ, මේ ඥාන මහත්මිය ඉන්නවා නේද? මේ ගිය සතියේ මම ප්‍රශ්නේ එවන්න ඊමේල් එක එව්වා, ඔබතුමියට ඒක හම්බුණාද කියලා දැනගන්න ඕනේ මට ඉස්සෙල්ලම. ඥාන මහත්මිය
එනවා.
මං ඒක ඊමේල් එක ලැබුණාද?
මම අදත් එකක් එව්වා, ඒකත් not found කියලා තමයි එවලා තියෙන්නේ. මං දැන් හිතුවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. පුළුවන්ද?
නදීප්, එහෙනම් මොකද ඥාන මහත්මියගේ ප්‍රශ්න ගිය සතියේ ඉදිරිපත් කරන්න බැරි වෙච්ච නිසා අපි මේ ප්‍රශ්න ඉදිරිපත් කරමු. මම Google ප්‍රශ්නේ එපු කෙනාට මම කිව්වා ඒක අපි ලබන සතියේ ඉදිරිපත් කරන්නම් කියලා. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් අපි ඥාන මහත්මියගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරමු. මොකද අපි සතියක් ඒකට කල් ගිය නිසා.
ඔව් ඔව්, ඉදිරිපත් කරමු. අපි කැමති නෑ ඔය පොලිටික්ස් වලට නේ. මේ මහත්මියෝ දැන් ගිය සතියේත් කැපුවා, මේ සතියේත් කපන්න හදනවා.
අවසරයි අවසරයි ස්වාමීන් වහන්සේ. මේ තව ප්‍රශ්නයක් මේ දැන් ලැබුණා Google form එකෙන්. නදීප්ට ඒක බලන්න පුළුවන්නේ.
අපි මේ ඥාන මහත්මියගේ ප්‍රශ්නේ ගමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, මාත් හිතන්නේ ඒක තමයි හොඳ. ඥාන මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද දැන්?
පුළුවන්.
හා, දැන් කියන්නකෝ ප්‍රශ්නේ.
ප්‍රශ්නේ දැන් මම භාවනා කරනවා ධම්මජීව හාමුදුරුවන්ගේ උපදෙස් අනුව භාවනා කරන්නේ. අවුරුදු 4ක් විතර භාවනා කරනවා. ඉතින් අලුත්ම අත්දැකීම මේකයි. ඊයේ භාවනා කරද්දී මේ දැන් අර හිස්සවකාශයේ දක්වා මම ඉස්සෙල්ලා භාවනා කරලා තියෙනවා. දැන් හිස්සවකාශයෙන් පස්සේ මට පේනවා අර සියලුම දේවල් ඝන ද්‍රව්‍යයක් ලෙස පත්වෙන බව. ඊළඟට ඒක දිහාම බලාගෙන ඉඳිද්දී ඒ ඝන ද්‍රව්‍යයේ දියවීමක් දක්වන්න ලැබෙනවා. ඊළඟට ඒ දිහාම බලන්නේ මට දැනුණා මේ නාසෙනුත් දියර පිට වෙන බව. ඊට පස්සේ ඇත්තෙම මේ මොකද වෙන්නේ කියලා මං කයට සිත යොදලා බලනකොට ඇත්තෙම නාසෙමුත් දියර පිට වෙන ස්වභාවයක් පෙනුණා. ඉතින් මේක මම මවාපෑමක් නෙවෙයි, අත්දැකපු දෙයක්. ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරනවා උපදේශක් බලාපොරොත්තු වෙමි.
අපේ මේ ධම්ම සුභද්‍ර ස්වාමීන් වහන්සේ ඉන්නවා ඝන ද්‍රව වායු වලට හරීම මේ එක්ස්පර්ට් කෙනෙක්. අපි උන්වහන්සේට දෙමු මේ අවස්ථාව. හොඳයි.
අත් කියන්නව හැදිය ස්වාමීන් වහන්සේ බොහොම පිං එකට.
මේ බෑයි කියනවනේ. ආ, ප්‍රශ්නේ පොඩ්ඩක් ආපහු කියන්න පුළුවන්ද?
පුළුවන්.
ආ, පොඩ්ඩක් කියන්නකෝ.
මම ධම්මජීව හාමුදුරුවන්ගේ භාවනා උපදෙස් පිළිපදින්නේ ඉතින් මම හිස් අවකාශය දක්වා හුඟ අවස්ථාවක් භාවනා කරලා තියෙනවා. දැන් ඊයේ අලුත් අත්දැකීමක් ලැබුවා භාවනා ඒ හිස් අවකාශයේ ඉඳදීම සියලුම දේවල් ඝන ද්‍රව විදිහට පත් වෙලා කැරකිලා කැරකිලා ඝන බවට පත් වෙන බව මම දැක්කා. ඊට පස්සේ නාසෙනුත් දියර පිට වෙන බවක් මට පෙනුණා. ඒක තමයි මගේ අලුත්ම අත්දැකීම ස්වාමීන් වහන්සේ. ඒ ආකාරයෙන්ම පිට වෙන බව දැනුණා මට.
දැන් අපි දැන් ආනාපානය වගේ අරමුණක් ගත්තාම සාමාන්‍ය නෙමෙයි වායෝ ධාතුව කියලානේ අපි ඔක හඳුන්වන්නේ.
එහෙම.
එතකොට දැන් මේ වායෝ ධාතුව කියන දේත් අපිට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න يعني ක්‍රමයක් නැහැනේ. දැන් අපි වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයක් ගත්තොත් අර දැන් මේ ස්වාමීන් වහන්සේ කලින් ප්‍රකාශ කළා වගේ කොඩියක් වැනෙනවා හරි ගහක කොළයක් හෙලවෙනවා හරි මේ වගේ මොකක් හරි දෙයකින් තමයි මේ වායෝ ධාතුවේ අපි ස්වභාවය ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව මේක කියන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේ දෙයකින් තමයි දැන් මේ ආනාපානය දිහා අපි බලාගෙන ඉන්නකොටත් ආනාපානය වායෝ ධාතුව කියලා මේක කියන්න ක්‍රමයක් නැති නිසා අපි එක්ක බඩේ පිම්බීම හැකිලිම හරි නැත්නම් නැහේ වදින තැනක් හරි මේ වගේ තැනකට අවධානය යොමු කළා මේ හරහා තමයි මේ වැඩේට බැහැගන්නේ. හැබැයි දැන් මේ වායෝ ධාතුව මේ විදිහට බලාගෙන මේ එකකට කවදාවත් තනියෙන් රජකරන්න හැකියාවක් නැහැ. මේත් එක්කම අනිත් පිටිපස්සේ තව පඨවි ආපෝ තේජෝ කියලා තවත් ධාතුන් තුනක් ඒ කට්ටියගේ ඒ සෙල්ලම් පෙන්නවා. ඉතින් අභිධර්ම ක්‍රමයේ අරව මේ වැහැම හැටියට එහෙමනම් තවත් ගොඩාක් තියෙනවා කියලා කියනවා. නමුත් ඉතින් අපිට පේන ටික සරලව කිව්වොත් ඔය තුන කියලා එහෙම කියන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වාගේ දැන් මේ වායෝ ධාතුව දිහා බලයිදී ඒ වාගේ විවිධාකාර හොල්මන් ස්වરૂප විකාර පිටිපස්සේ මේ තිරේ පිටිපස්සේ නෙමෙයි ඇත්තටම දැන් මේ වේදිකාවේ ප්‍රධානලුව දිහා අපි බලාගෙන ඉද්දී මේ වේදිකාවේ පසුබිම් දර්ශන විදිහට වේදිකාවේ අනිත් නළුව විදිහට මේ වගේ මේ අනිත් ඒවා විකාර රූප ගොඩාක් පේන්න ගන්නවා. ඒ වගේ දේවල් තමයි ඉතින් ওই නහයෙන් අපිට මේ ආපෝ ධාතුවේ යම් යම් ක්‍රියාකාරීත්වයන් පේන්න ගන්නවා. ඒ වගේ මේ ධාතුන් කිපිලා එහෙම විවිධාකාර ස්වරූප පේන්න ගන්නවා. ඉතින් මේවා කලබල වෙන්න දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි භාවනා කරනකොට නිතර අපිත් ඔය දැකලා තියෙනවා. මෙහි භාවනා කරනකොටත් පොදු භාවනා වැඩසටහන්වලදී ඒ චරිතය ඉන්නවා. මේ අය සමහර අය ඇතැම් විට ශරීරයේ විවිධ ආකාර වේවිලීම් වගේ දේවල් පේන්න ගන්නවා. සමහරුන්ගේ වගේ නහයෙන් හොටු පෙරන්න ගන්නවා. විවිධාකාර දේවල් තියෙනවා. නමුත් ඔය දේවල් වලදී තමන්ගේ සතිය කඩා ගන්න නැතුව ওই විදිහටම කරගෙන යන්න පුළුවන් නම් ඒ තමන් ගත්තු මොකක් හරි ධාතු කොටාශයක් ඒකටම තමන්ගේ අවධානය තියාගෙන ඒක පිරිසිදු දකින්නකොට සිද්ධ වෙන බාහිරයේ සිද්ධ වෙන අර වේදිකාවේ වෙනස් වීම තමයි ඔය විවිධාකාර ඔය නහයෙන් හොටු ගන්න දේවල් ඇඟේ වේවුලෙන් පැතිරීම මේ වගේ දේවල් වෙනවා නම් ඒ වගේ දේවල් කියලා සරලව හඳුන්වන්න පුළුවන්. ඉතින් ওই දේවල් වලට කලබල වෙන්න දෙයක් මොකක්වත් නැහැ. සාමාන්‍යයෙන් තමන්ට පුරුදු විදිහට තමන් කත් වර්මුණක් තියෙනවා නම් ඒ කරොත් ප්‍රණයක් තියෙනවා නම් ඒ විදිහටම ඒ තමන්ගේ ඒ තියෙන බයක් මොකක් හරි සැකයක් තියෙනවා නම් ඒව නැති කරගෙන නිසැක බව ඇති කරගෙන පුරුදු පරිදි ඉස්සරහට කරගෙන යන්න කියලා සරල උපදේශයක් දෙන්න පුළුවන්.
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මට හොඳට අවබෝධ වුණා ඒ උත්තරේ.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන්
සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ, තව එක ප්‍රශ්නයක් තියෙනවා Google Form වලින් ඇවිල්ලා. මට ඒක ඉදිරිපත් කරන්න අවසරයිද?
හොඳයි.
අවුරුදු කීපයක සිට භාවනා කරන නමුත් හැකිතරම් දුරට දිනපතා භාවනා කිරීම මෙම වසරේ මුල් කොටසේ සිට සිදුවිය. දිනකට පැයකට ආසන්න කාලයක් පරයන්ක භාවනාව කරමි. ඇවිදින විටත් අනිකුත් කටයුතු කරන විටත් සතිමත් වීමට උත්සාහ කරමි. පරයන්කේදී මූලික කමඨහන වනුයේ පිම්බීම හැකිලීමයි. දැනට අත්දකින භාවනා අත්දැකීම් මෙසේය. සමහර පරයන්කවලදී කය හිත දෙකම ඉතා සංසුන් වී කිසිවක් නොදන්නා ස්වභාවයකට යයි. සමහර පරයන්කවලදී කයේ රළු ස්වභාවය පමණක් දැනේ. එවිට ඉරියව්ව කෙරෙහි සතිමත් වෙමි. මෙම අවස්ථාවේදී සිතිවිලි ඇතිවීම ඉතා අඩුය. නමුත් මෙවැනි පරයන්ක භාවනාවලදී භාවනාවේ කිසි දියුණුවක් නැතැයි සිතේ. කාරුණිකව උපදෙස් බලාපොරොත්තු වෙමි. වර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
දැන් මේ කෙනා කියලා තියෙන්නේ දැන් මෙහෙම මොකුත් කයත් හිතත් බොහොම තැම්පත් වෙනවා, සිතුවිලිත් නැහැ, ඔහේ ඉන්නවා. හැබැයි නිකන් භාවනාවේ දියුණුවක් Tamanට දැනෙන්නේ නැහැ වගේ කියලා. ඉතින් මේ මම මගේ අත්දැකීමක් කියන්නම්. මේ මුලින්ම නිස්සරණෝණේට ආපු දවසේ ඉතින් මාත් හිතා හිටියේ භාවනාව කියන්නේ මේ බොහොම නිකන් දැන් මුකුත් නැහැ, මේ හිත බොහොම තැම්පත් වෙලා මේක මෙහෙම වෙලා තියෙන ඕනේ, ඊට පස්සේ මුකුත් නැහැ, මේක නිකන් පා වෙනවා වගේ වෙනවා ඇති, එහෙම මොකක් හරි දෙයක් කියලා මොකද්ද එකක් නිකන් අමුතු දෙයක් ඔළුවට දාගෙන ඔන්න දැන් ඉතින් මේ අවුරුදු ඉතින් 22 23 විතර කාලේ ඔන්න දැන් ඉස්සරණෝණේට ආවා. ආවට පස්සේ ඉතින් දැන් මට කවුද මන්ද ඇවිල්ලා මෙතන මූලික උපදෙස් ටිකක් දාලා දුන්නා. ඊට කලින් එහෙම ලොකුවට භාවනා කරලා තිබුණෙත් නැහැ. ඉතින් ඒ විදිහට භාවනා කරලා ඉතින් කොහොම කොහොම හරි පියවරක් දෙකක් ඔය සිහියෙන් ගියන්න පුළුවන් වුණා මට. ආනාපානෙත් ඔය කොහොම හරි දෙක තුනක් බලාගෙන ඉන්න පුළුවන් වුණා. ඉතින් මම හිතාගත්තා දැන් මේක නෙමෙයි මේ මීට වඩා මොකක් හරි තියෙන්න ඕනේ, භාවනාව නම් හරියන්නේ නැහැ කියලා. ඉතින් දැන් කාලේ නම් දැන් මේ තියෙන තත්ත්වයට දැන් මේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ එහෙම එන ආධුනික යෝගාවචරින්ට නිස්සරණවනේ කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕනේ මෙහෙමයි. ඊට පස්සේ මේ කමඨහනක් කියන්නේ මොකද්ද කියලා බොහොම මේ මාතෘත්වයකින් වගේ කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ මේ ලොකු සමින්නන්දිර ගාවට ආවට පස්සේ ඉතින් කෙලිම පීතෘත්වයකින් වගේ බොහොම හොඳට තැරට හම්බ වෙනවා ඉතින්. ඔහොම තමයි ප්‍රොසීඩිය එක. ඉතින් අපේ කාලේ අපි මෙහෙට එනකොට කුසල හිටියෙත් නැහැ. මේ අර පීතෘත්වෙම තමයි අපිට හම්බුනේ. හම්බ වෙනවා කියන්නේ ඒක මේ පුදුමාකාර පීතෘත්වයක්. එන්නේ ඉතින් කොහොම හරි ඉතින් ඔහොම ඇවිල්ලා ඉතින් මම දැන් කමඨහන් සුද්ධ කරනවා. කමඨහන් සුද්ධ කරද්දී දැන් මේ කියන්න ඕනි මොකද්ද, මූල කර්මස්ථානය මොකද්ද, එක මේ වර්තා කරන්න ඕනි මොකද්ද, මොනම දෙයක්වත් දන්නේ නැහැ. අත්‍තර මේ කාලේ එහෙම මේ කියා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. ඒ කියන්නේ මේ වගේ පොඩ්ඩක් මෙහෙම සිස්ටම් එකක් හැදිලා තිබුණ නැහැ. ඉතින් මං ලොකු සංසය දැන් මොකද කියලා ඇහුවට පස්සේ මම මොනවාදෝ ටිකක් කිව්වා. මං ඊයේ හැන්දෑවේ ආවේ මෙහෙමයි මෙහෙම මෙහෙම, ඊට පස්සේ මේ භාවනා කරා අද උදේ කළා, මේ කොහොම කොහොම හරි මොනවාද ටිකක් කියලා මම දන්නෙත් නැහැ, අගම්මුලක් කිසිම ගැළපීමක් නැහැ. ඊට පස්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේ ඔහොම අහද්දි මම අන්තිමට වචනයක් දුන්නා, මේ මට හිතුණු විදිහට නම් මේ භාවනාව හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මේ කොහොම හරි ඔහොම කිව්වට පස්සේ ඊට පස්සේ මේ කේන්ති ගියත් නෑ අතර ලොකු සාන්තර කේන්ති යන්න තව ඉස්සරහට කේන්ති යන්නේ. කොහොම හරි මේ ඊට පස්සේ ඇහුවා, හරි දැන් මේ මහත්තයා කවුද, හරි මං ගැන මං කිව්වා. ඊට පස්සේ කවද්දා ඊයේ හැන්දෑවේ ආවේ, හරි දැන් භාවනා කරාද, කොච්චරක් වෙලා කරාද, මම පැයක් විතර කරේ, ගමන් තෙට්ටුවයි අරවයි මේවයි ඔක්කොමත් එක්ක මේ මට තැනත් අලුත් මෙහෙමයි කියලා. ඊට පස්සේ දැන් මේ මූලික උපදෙස් ටික ඇහුවද කියලා ඔක්කොම විස්තර අහලා දැන් එතකොට දැන් පරියන්කේදී මොකද කරන්නේ කියලා දැන් මට තේරෙන්නෙම නැහැ. ඊට පස්සේ කොහොම හරි කටට උත්තරේ දීලා ඇහුවට පස්සේ ඔන්න දැන් මට යන්තම් තේරෙනවා, හරි කරේ පරියන්කේදී දැන් ආනාපානය බලාගෙන ඉන්න ඕනේ. එතකොට ඒක කොයි වගේ තේරෙන්නේ දැන් Taman කොහොමද දන්නේ ආනාපානය කියලා? ඉතින් මට ඒක කියාගන්න තේරෙන්නෙත් නැහැ. ඊට පස්සේ කොහොම හරි ආයි අර වගේම බෑටියක් කටට උත්තරේ දීලා ඇහුවට පස්සේ ඔන්න දැන් වැඩේ ඉතින් හවුස් මරැලි දෙක තුනක් බලාගත්තා කියන තැනට සක්මනේදීත් ඔය වගේ තමයි. ඉතින් අහලා පස්සේ මේ කොහොම හරි ඉතින් ඔන්නේ යන්තම් ආවා යම් තැනකට මෙහෙම ඉතින් පියවර 3-4ක් නම් යාගන්න පුළුවන් වුණා කියලා. අන්න එතකොටයි පීතෘත්වේ මතුනේ. එහෙනම් මොකද්ද මෙතන මේ දෙපා රේන ගැයිච්ච සෝම් පිටණි වගේ කියලා වටන් ගත්තා. අම්මෝ විනාඩි 20 25ක් නම් වැඩි. 25කට නම් වඩා බැන්න බැනිල්ලක් මොකුත් නැහැ. මේ මොකද්ද කියපු උදාහරණත් මට තාම මතකයි. අර මේ කියන බුදුහාමුදුරුව මේ බුදු වෙන කලින් දවසේ අර හීන හතක් දැකලා මොකද්ද කතාවත් හීනයක් අසූචි ගොඩක අසූචි කන්දක ඇවිද්දා කියන බුදුසසුනට හීනෙන් දැක. හැබැයි අසූචි කන්දක ඇවිද්දා කකුල් දොල අසූචි ගෙවුන්නේ නැහැ කියලා කියන. බුදුහාමුදුරුවෝ හීන විස්තර කරද්දී කකුල් වල අසූචි ගෙවුන්නේ නැති එකයි විස්තර කරන්නේ. නැතු මේ අසූචි කහපාටයි මේවා ගඳයි මේවා පණුවෝ ඉන්නවා මේ අසූචි විස්තර කරන්න ගියේ නැහැ කියලා. එන්න ඔයගේ උදාහරණ ටිකක් කරන් සෑහෙන්න කීමක් කිව්වා. ඉතින් මුකුත් නැහැ කමටහන් මට මේ මට කොටින්ම ඒක මේ බනින්නේ මටද කියලා තේරෙන්නේ නැත් නේ. මන් දිහා බලාගෙන බයිනවා වගේ තේරෙනවා මගේ පිටිපස්සේ කෙනාද කියලා මට ෂුවර් නැහැ. ඉතින් මම පිටිපස්සත් ඇරලා බලනවා එයාටද මේ බනින්නේ කියලා. මට ඇයි මේ බනින්නේ කියලා තේරෙන්නේ නැත්. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් දැන් අද බලද්දි තේරෙනවා ඇත්තටම ඉතින් එදා අපි හිතා හිටියේ භාවනාව කියන්නේ මේ ලකුවට දෙයක් තියෙන එහෙම නිකන් ඒ වගේ තත්ත්වයක් කියලා. දැන් කාලයක් යද්දි තේරෙනවා ඇත්ත තමයි ඉතින් මේ බැනපේක එදා හරි කියලා. ඉතින් ඒ වයින් තමයි අපි හැතුනේ. ඉතින් මේ ඇත්තත් මේ කියලා තියෙන්නේ මෙහෙම මේ භාවනාව මුකුත් නැහැ බොහොම නිදහසේ සාමකාමී තැනක ඉන්නේ. හැබැයි මේ ඉස්සරහට කිසි ගතියක් නැහැ, යෑමක් නැහැ, කිසි ගෝ එකක් නැහැ වගේ කියලා. ඉතින් ගෝ එකක් ওই නැති ඕකම තමයි ඉතින් භාවනාව කියන්නේ. ඉතින් මේක දැන් මේ හැමදාම අපි ලොකු ටෙන්ෂන් එකකින් වගේ එහෙම ඉස්සරහට යන ලොකු ගමනක් නම් තියෙන්නේ. ඉතින් ඕක අඩු වෙලා තැම්පත් වෙලා මේ සරල භාවයට පත් වෙන එක තමයි මේ භාවනාව හරහා එන්න එන්න වෙන්නේ. ඉස්සරහට වෙන්න ඕනේ. ඉතින් ওই තැම්පත්කම ඔය මෙලෝ රහක් නැති ගතිය කියලා සරලව කියන්නේ අන්නේ ගතිය අපිට බාර ගන්න පුළුවන් නම් අන්නේ බාර ගැනීම තමයි මේ භාවනාව හරහා භාවනාවේ දියුණුව කියලා කියන් තියෙන්නේ. ඒරෙන්ද වෙනම මේ මොකක්වත් භාවනාව ඉස්සරහට යෑමක්ද මේ වෙන්නේ පස්සට යෑමක්ද මේ වෙන්නේ කියලා මෙහෙම ඔය සැක ගතිය නැති කරගෙන ඉන්න තැන හොඳයි කියපු දවසට අන්නේ දා තමයි නිවන් කියන් තියෙන්නේ. ඉතින් ප්‍රමාණවත්ද දන්නේ උත්තරේ
ස්වාමීන් වහන්සේ? අපිට වෙන ප්‍රශ්න ලැබිලත් නෑ ස්වාමීන් වහන්සේ. කවුරුවත් ඉදිරිපත් කරත් නෑ. තව ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපේ විනාඩි 20ක් විතර වැඩිපුර ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මම රාජකාරී බාර දෙනවා ඉතුරු වැඩසටහන ඉතුරු කොටස කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම ස්තුති නදී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ඉඩක් තියෙනවා නම් අද කරපු ධර්ම දේශනාවේ ගැන පොඩි ගැටලුවක් අහන්න මට අවසරයිද?
කොච්චර දේවල් තුනද අතරමැද ඉඩක් තියෙනවනේ, එහෙමනේ අපි කිව්වේ. ඒකින්ද ඉතින් අහන්න දෙන්න වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. මන් දන්නේ මේක මං අර හැමදාම අහන වගේ මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ ඒ වුණාට අහන්න කියලා හිතුණා. අර දැන් අද දස ධම්ම සූත්‍රය කියනකොට වහන්සේ හත්වෙනි කර්ම විදියට කිව්වේ දැන් මොකද්ද ඔය කර්මය ගැනනේ. දැන් මට ඉතන චුට්ටක් කියන්නේ තේරුන්නේ නැත්. දැන් අපි ගිහි ගෙදර ඉඳගෙන පැවිදි හිතක් හදා ගන්නකොට ඒ කාරණාව කොහොමද අදාළ කරගන්නේ කියන එක මට එච්චරම තේරුන්නේ නැහැ. මේ ඒක තව චුට්ටක් ඔබ වහන්සේට විස්තර කරන්න පුළුවන් නම් මේ මම ගෞරවයෙන් ඉස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ.
හරි, එතකොට මේ ගිහියන්ට තමයි ඒ කාරණාව නම් වැඩියෙන් වැදගත්. මොකද හැම වෙලේම හිතන්න කියනවා කර්මය තමයි මගේ ඥාතියා, කර්මය තමයි මම දායාද කොට ඇත්තේ. යම් මොකක් හරි හොඳ කර්මයක් කරනවා නම් හොඳ ප්‍රතිඵලත්, නරක කර්මයක් කරනවා නම් නරක ප්‍රතිඵලත් මට ලැබෙනවා කියන එක නැවත 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 හිතන්න කල්පනා කරන්න කියලා හිත කියනවා. ඉතින් එතකොට ඔය දැන් ශික්ෂාපදයක් එහෙම කැඩෙන යනකොට හිතන්න කල්පනා කරන්න කියනවා මොකද්ද මේ කරපු එකෙන් මට මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද, කර්මය කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා හිතන්න කල්පනා කරන්න කියලා කියනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ කර්මය නියතිවාදයකට යනවයි කියලා. එහෙම ගියොත් අර ෂඩ් ශාස්ත්‍රුන්ගෙන් එක්කෙනෙක් වෙනවනේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කියනවා මම කර්මවාදී, ක්‍රියාවාදී, විරියවාදී. මම කියනවා කර්මය පිළිගන්නවා. කර්මය කියන ප්‍රබලතාවය බොහොම ප්‍රබලව තියෙනවා කියන එක මම පිළිගන්නවා. හැබැයි ඒ අතරේ ක්‍රියාවාදී, විරියවාදී. ක්‍රියාවෙන් මේක යම්කිසි මනුස්සයාට ක්‍රියාශක්තියක් තියෙනවා තිරිසනෙට නැති කියන එක මම පිළිගන්නවා. ඒ වගේම වීර කළා මේකෙන් ගොඩ යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක මම පිළිගන්නවා. ඉතින් කර්මය ගැන හිතන්න කල්පනා කරන්න කියන එක තමයි ඔතෙන්දී ඔය කියන්නේ. එහෙම ගොත් තේරෙනවද?
තේරුණා ස්වාමීන් වහන්සේ. දැන් මට හිතෙනවා දැන් ඔය විරියවාදී කිව්වම ඒක මට හිතෙන වඩා හොඳට තේරුණා කියලා. මොකද කියන්නේ කර්මය අපි වැරදි මොනවා හරි දෙයක් සිල්පදයක් කැඩෙන යන වෙලාවක වීරයෙන් එක වළක්වා ගන්න එකේ ආනිසංශ තියෙනවා කියන එක වගේ නේ වහන්සේ සඳහන් කරන්නේ
එතන. ඔය වගේම කර්මය මේ ෂය කරන්නත් වීරයක් එපැයි. දැන් මේ භාවනාවක් කරගෙන යන්න වීරයක් ඕනේ නැතු කොහොමද කරන්නේ? නැත්තම් වැඩේ අවුල්නේ. අපි මේ අපි අතහැරලා දැම්මොත් මෙහෙ මුකුත් මෙහෙ දැන් අතහැරලා දාපු කට්ටිය ඉන්නවනේ ඕන් තරම් ලෝකේ නේද? ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ උත්සාහයක් දරන්නේ නැහැනේ මේ වගේ. එතකොට ඒ වෙනුවට අපි වීරියක් දරනවා. වැඩ කටයුතු අතරෙත් සිහිය පිහිටවන්න වීරියක් දරනවා. සක්මන් පරියංග විදියට කරන්න වීරියක් දරනවා. ඉතින් ඒක ගැන තමයි ඔය කියන්නේ.
හා තේරුණා ස්වාමීන් වහන්සේ. දැන් තේරුණා. මේ එහෙනම් ස්වාමීන් වහන්සේ අද අපි මෙතනින් වැඩසටහන අවසන් කරමුද? අපි වැඩිපුර විනාඩි 22කුත් අරගෙන තියනවාද?
ඔව් හොඳයි. ඉවර කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස. මම ලිලංගා අක්කට ගෞරවයෙන් ආරාධනා කරනවා අද පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා.
අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස, පුණ්‍යානුමෝදනාව කිරීමට අවසර.
හොඳයි.
අද දින හරවත් ධර්ම දේශනාවකින් සහ කමඨහන් සම්බන්ධ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් දුන් ඔබ වහන්සේලා දෙපළ ඒ වගේම නිස්සරණ වනයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා දහම අපට පෙන්වා දීමට උත්සාහයෙන් කටයුතු කළ සියලුම සංඝරත්නයට මේ සියලුම පින් අත්පත් වේවා. එමෙන්ම මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් අප සැමගේ මියගේ ඥාතීන්ටත් ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාටත් මේ පින් ලැබේවා. ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. ආකාසට්ටා ච බුම්මත්තා දේවානාග